සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පබ්බංජා පටමංජානං නිබ්බානංච විපස්සනා සම්බේපි කුසලා ධම්මා නික්ඛම්මන්ති පෞච්චති ති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයකට පූර්වෙහි දීපංකර පාද මූලයේදී වෙසක් පුන් පසළොස්වක් පොහෝ දවසකදී තමයි අනාගතේ මතු ඒකාන්තයෙන් බුදු වෙන බවට ප්‍රථම මහා විවරණය ලැබුවේ. එතැන් පටන් සාරා සංකේය කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාල පරිච්ඡේදයක් පුරාවට ඇස් ඉස් මස්ලේ දන් දෙමින්, අඹුදරුවන් දන් දෙමින්, රටරාජ්‍ය දන් දෙමින් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට පූරණය කිරීමට තබා සිටීමටවත් දුෂ්කර වූ පාරමී ධර්මයන් සම්පූර්ණ කොට වෙසක් පුන් පසළොස්වක් පොහෝ දවසේදී මායා දේවියගේ කුසෙන් මෙලොවට බිහි වුණා. 29 අවුරුද්දක් කම් සැප විඳ, ගිහි සැප විඳ රාහුල භද්‍ර කුමාරයා උපන් දවසේදී මහා බිනිෂ්ක්‍රමණය කොට ඇසළ පුන් පොහෝ දවසේ 35 වෙනි වියේදී වෙසක් පුන් පසළොස්වක් පොහෝ දවසේදී සර්වඥතා ඥානය සහිතව සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරන්නට යෙදුණා. අනතුරුව 45 වසක් මුළුල්ලෙහි තමන් වහන්සේ විසින් අවබෝධ කරන්නට යෙදුණු චතුරාර්ය සත්‍ය ධර්මය නානා විධ ණයක්‍රමවලින් ලෝකයාට දේශනා කොට සංඝ සංස්ථාව ස්ථාපනය කොට 5000ක් කල් අවුරුදු බුද්ධ ශාසනය පවතින්නට අදිෂ්ඨාන පිහිටවා උපවත්තන ශාල වනෝද්‍යානයේදී වෙසක් පුන් පසළොස්වක් පොහෝ දවසේදී 80 වෙනි වියේදී මහා පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවියා. ඒ තථාගතයන් වහන්සේගේ තෙමගුලත් ප්‍රථම මහා අභිනීහාරයත් සිහිපත් කරන වෙසක් පුන් පසළොස්වක් පොහෝ දවස අදයි. ඉතින් අද දවසේදී පිළිවෙලින් සිදු කරගෙන පැමිණි පාරමිතා සම්බන්ධ ධර්ම දේශනා මාලාවෙහි තවත් පාරමිතාවක් පිළිබඳ දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තාක් කල් පිළිවෙලින් අපි පාරමිතා හඳුන්වලා ඒවායේ විශේෂත්වය, සම්මා සම්බෝධිය සඳහා, ප්‍රත්‍යේක බෝධිය සඳහා, ශ්‍රාවක බෝධිය සඳහා ඒ පාරමිතාවන් පූර්ණය කළ යුතු ආකාරය සහ ඒ පාරමිතාවන්ගේ සංක්ලේශය වෝධානාදිය සැකවින් දැනගත්තා. අනතුරුව දාන පාරමිතාව සම්බන්ධයෙන් සවිස්තරව දේශනා ශ්‍රවණය කරලා සීල පාරමිතාවෙත් නානා ප්‍රභේදාදී ඉගෙන ගන්නට යෙදුණා. විශේෂයෙන් බෝධිසත්වයන් වහන්සේගේ දාන පාරමිතා කතා ප්‍රවෘත්ති, සීල පාරමිතා කතා ප්‍රවෘත්ති ශ්‍රවණය කරන්නට යෙදුණා. දැන් එළඹ තිබෙන්නේ තුන්වෙනි පාරමිතාව වන නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ගැන දැන ගැනීමටයි. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව කියලා කියන්නේ දාන, සීල, භාවනා කියන ශික්ෂාත්‍රයෙහි අවසාන ශික්ෂාව වන භාවනාව සංග්‍රහ වුණ ඒ වගේම පාරමී පූරණේහි අවසාන ඉලක්කය හෙවත් නිර්වාණ ධාතුව අධිගමනය කිරීමත් සංග්‍රහ වුණ පාරමිතාව. මේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය කියන පාරමිතා තුනෙන්ම මුළු පාරමිතා ගමනම බුද්ධ ශාසනයම කැටි කරන්නට පුළුවන්. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සංසාරයේදී පූරණය කරන ලද උත්තමයෝම තමයි අන්තිමාත්ම භාවයේදී සව් කෙලෙසුන් නසා නිර්වාණ ධාතුවෙන් සැනසීමට සමර්ථ වන්නේ. ඒ නිසා මේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිළිබඳව හදාරමින් එය හැකි පමණින් ශක්ති පමණින් පූර්ණය කිරීමට හැම දිනම අදිෂ්ඨාන කරගන්නට ඕනේ. පාරමී කියලා කියන්නේ පාරනම් වූ නිර්වාණ ධාතුවට මාර්ග ඥානයට පැමිණීමට උපකාරක වන්නා වූ පහුරක් බඳු දේවල්. එහා යුරේ තියෙන යුරට එහා පැත්තේ තියෙන යුර නිර්වාණය හෝ සතර මාර්ගය නම් ලෝකෝත්තර මාර්ගය නම් මේ උර තමයි සක්කාය සත්කාය කියලා කියන්නේ පංචඋපාදාන ස්කන්ධය. ඒ පංචඋපාදාන ස්කන්ධ ලෝකයෙන් එතරව නිර්වාණ ධාතුවට පැමිණීමට එහෙම නැත්නම් ඒ පංචඋපාදාන ස්කන්ධය අනුත්පාද නිරෝධේ නිරුද්ධ කරන ක්ලේශ ධර්මයන් නැසන මාර්ග ඥානයට මාර්ගාංග අටට ලෝකෝත්තර මාර්ගාංග අටට පැමිණීමට නම් ඒ මැද තියෙන සැඩපහර තරණය කරන්නට ඕනේ. ඒ සැඩපහරට කියනවා සතර ඕඝය කියලා. කාම ඕඝය, භව ඕඝය, දිට්ඨ ඕඝය, අවිජ්ජා ඕඝය කියලා ඕඝ සතරක් තියෙනවා. ඕඝ කියලා කියන්නේ සැඩපහර කියන එකයි. සැඩපහරක ලක්ෂණය තමයි ඒකට අහුවෙච්ච කෙනාව ගිල්ලවනවා. ඒ වගේම එළියට එන්න දෙන්නේ නැහැ. ගිල්ලවන බැවිනුත්, දුත්තර බැවිනුත්, එතර වීමට දුෂ්කර බැවිනුත් සත්වයා හුස්ම හිරකොට ඝාතනය කොට සයුරට ඇදගෙන ගිහිල්ලා මුහුදු පත්ලටම ගෙන යන බැවිනුත් මේ සංසාරය නැමැති සාගරයට අරගෙන ගිහිල්ලා සත්වයා සසර අතරමං කරවන සැඩපහර හතරක් බඳු ක්ලේශ ධර්ම හතරක් තියෙනවා. කාමෝගය කියන්නේ පංචකාම වස්තුවට ඇලෙන බව. භවෝගය කියලා කියන්නේ රූපාවචර අරූපාවචර ධානයන්ට කැමති වෙන බව ඇලෙන බව. දිට්ඨෝගය කියලා කියන්නේ වැරදි නානාවිධ දෘෂ්ටීන් අර ගැනීම. අවිජ්ජාෝගය කියන්නේ මේ සතරාර්ය සත්‍ය පිළිබඳව ලෝක සත්‍ය පිළිබඳව මනා අවබෝධයක් නැති බව අනවබෝධය. මෙන්න මේ කියන ක්ලේශ ධර්ම නැත්තම් අකුසල ධර්ම හතර දෙනා අපිට මේ සත්කහය නම් වූ පංචඋපාදාන ස්කන්ධයෙන් එතරව නිර්වාණ ධාතුවට පැමිණීමට ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට බාධා කරනවා. ඒ සතර ඕඝයේ එතර වෙන්නට ඊන් එතර වෙන්නට හරි දුෂ්කරයි. එතර වෙන්නට ලොකු බලයක් තියෙන්නට ඕනේ. බාහුව බලයක් නැත්තම් ලොකු ශක්තියක් තියෙන්නට ඕනේ. ඒ ශක්තියට තමයි වීරිය කියලා කියන්නේ. ඒ වීරියත් උපකාර කරගෙන මේ සතර ඕඝයෙන් එතර වීමට අපි එක්කගෙන යන පහුරක් බඳු දෙය තමයි මේ පාරමී කියලා හඳුන්වන්නේ. සමහර තැනක මේ පහුරට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලාත් කියනවා. ඉතින් මේ සංසාරයේ නැමැති ලෝකයෙන් එතරව නිර්වාණ ධාතුවට පැමිණීමට සත්වයන් විසින් සසර පුරාවට දීර්ඝ කාලයක් පූර්ණය කර යුතු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ වෙන නමකින් අපි පාරමී නමින් හඳුන්වනවා. ඒ පාරමී ධර්ම නානා ක්‍රමවලට විස්තර කරන්නට පුළුවන්. එයින් තේරවාදයේ තුල දස ක්‍රමයකට විස්තර වෙනවා. මොනවාද? දානය, ශීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීරිය, ශාන්තිය, සත්‍ය, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව කියලා. මේ ගුණධර්ම ඒ අවස්ථාවලදී ඒ මට්ටමින් පූර්ණය කරනකොට අපේ චිත්ත සන්තානය දිනෙන් දින දියුණු වෙනවා, ශක්තිමත් වෙනවා. දවසකේ චිත්ත සන්තානය සම්පූර්ණ සතර ඕඝයන් තරණය කිරීමට සමර්ථ බවට පත් වෙනවා. එහෙම නැත්නම් ආශ්‍රව ධර්ම වියලවන බවට පත් වෙනවා. සතර යෝගයන් කපන බවට පත් වෙනවා. සංයෝජනයන් සිඳින බවට පත් වෙනවා. ක්ලේශයන් නසන බවට පත්වෙනවා. අමුස් අනුසේ සමූල ඝාතනය කරනවා. මේ විදිහට අපේ චිත්ත සන්තානයම තමයි මේ කෙලෙස් ධර්ම දුරු කරන්නේ. එහෙම නැතුව වෙන තැනකින් ආපු බලයකින්, දෙවියෙක්ගෙන් ආපු ආශිර්වාදයකින්, නැත්තම් වෙන උපක්‍රමයකින්, ආයුධයකින් කෙලෙස් කපනවා නෙවෙයි. කෙලෙස් කැපීමේ ආයුධය, කෙලෙස් කැපීමේ කෙලෙස් වියලවීමේ ගින්දර හටගන්නේ අපේ චිත්ත සන්තානයමයි, සන්තානය තුළමයි. වෙන ක්‍රමයකට කිව්වොත් අපේ සිතම කෙලෙස් නැසීමට තරම් සමර්ථ භාවයකට පත්වෙන්නට ඕනි. ඒ තත්ත්වයට පත් කරන්නට පූර්ණණය කළ යුතු ගුණධර්ම තමයි මේ පාරමී කියලා හඳුන්වන්නේ. ඒ පාරමිතාවන් පිළිවෙලින් පුරාගෙන එනකොට, පිළිවෙලින් කියලා කියන්නේ එකක් පසු එකක් පිරීම නෙවෙයි, අනුපිළිවෙලින් පොඩි තැන ඉඳලා ක්‍රමානුකූලව දියුණු කරමින් ඒ ඒ පාරමිතාවන් සුදුසු පරිදි පූර්ණණය කරනකොට අපේ චිත්ත සන්තානය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. ආසේවනේ උපනිශ්‍රය කියන උපකාරක ශක්තියින් නිසා බලවත් වෙලා දවසක ලෝකෝත්තර තත්වයට පත් වෙනවා. ඒ ලෝකෝත්තර තත්වයට පත්වීමේදී මාර්ග ඥානය ලෙස හඳුන්වනවා. ඒ මාර්ග ඥානය ඉපදෙනකොට තමන්ගේ సంతානය තුල අර සතර ඕඝයේ තරණය කරලා නිර්වාණය නැමැති පරතරයට අපි පැමිණෙනවා. එහෙම නැත්නම් ඒ සතර මාර්ග ඥානයේ නැමැති පරතරයට අපි පත් වෙනවා. එසේ පත්වීමෙන් උපදින්නට નિયમિત අනුත්පන්න දුක්ඛේ නම් වූ දුක්ඛ සමුදායෙන් අපි මිදෙනවා. අනුත්පන්න දුක්ඛේ කියලා කියන්නේ කෙලෙස් දුරු කරන්නේ නැතිව හිටියොත් අපිට සංසාරයේදී පහළ විය හැකි අනේක විද ස්කන්ධයෝ, දිව්‍ය වේවා, මනුෂ්‍ය වේවා, බ්‍රහ්ම වේවා, තිරිසන් වේවා, ප්‍රේත වේවා, නිරයගාමී වේවා, ඒ සියලු ස්කන්ධයන්ගෙන් අපි සදහට මත මිදෙනවා. මේක තමයි නිර්වාණ ධාතුව කියලා කියන්නේ. ඒ නිර්වාණ ධාතුවට පත්වීමට අපේ චිත්ත සන්තානයේ කෙලෙස් කැපිය යුතුයි. ඒ සඳහා චිත්ත සන්තානයේ දියුණු කරන, බලවත් කරන, ඔසවා තබන ධර්මවලට තමයි පාරමී කියලා කියන්නේ. පාරමී කියන එකට තව වචනයක් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ඒවා සියල්ල කැටි කරන්නට පුළුවන් ඒ බෝධිපාක්ෂික ධර්ම ඇතුළේම තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට. තව ක්‍රමයකින් කියනවා අපි සීල සමාධි ප්‍රඥා කියලා. තවත් තැනක හඳුන්වනවා දාන සීල භාවනා කියලා. විශේෂයෙන් පැවිද්දන්ගේ ප්‍රතිපදාව හඳුන්වන්නේ සීලය, සමාධිය, ප්‍රඥාව කියන අංග තුනේ. ගිහියන්ගේ ප්‍රතිපදාවේදී අපි විශේෂයෙන් සිහිපත් කරන්නේ දානය, සීලය, භාවනාව කියන අංග තුන. පාරමී පූරණයේදී ගිහි පැවිදි භේදයකින් තොරව සංසාරයේ පුරාවටම මේ ගුණධර්ම පූර්ණණය කළ යුතුයි. ඒ නිසා මේ දාන, සීල, භාවනා කියන ශික්ෂාත්‍රය ප්‍රතිපදා තුන අනුව අපි පාරමී ධර්ම තේරුම් ගන්නට ඕනේ. දාන පාරමිතාවෙන් කලන්නේ තමන් සන්තකූ, අභ්‍යන්තර වූද, බාහිර වූද, තමන්ගේ වස්තුන් අන් අයගේ ප්‍රයෝජනය පිණිස අතහැරීම. අනුග්‍රහ බුද්ධියෙන් වේවා, පූජා බුද්ධියෙන් වේවා, ඒවා කෙරෙහි තියෙන්නා වූ බන්ධනය, ආශාව, නැත්තම් බැඳීම, සම්බන්ධතාවය කඩලා වෙන කෙනෙකු වෙනුවෙන් වෙන කෙනෙකුගේ ප්‍රයෝජනය පිණිස අතහැරීම, පරිත්‍යාග කිරීම තමයි දාන පාරමිතාව කියලා කියන්නේ. සීල පාරමිතාව යනු අපේ సంతానගත ක්ලේශ ධර්මයන් උඩට ඇවිල්ලා මතුවෙලා කායිකව, වාචසිකව යම් යම් වැරදි ක්‍රියාකාරකම් කිරීම නවත්වමින් අපේ කය, වචනය දෙක සංවර කර ගැනීම. මේ දානය සහ සීලය කියන ගුණාංග දෙකම පාරමිතාවක් වීමට නම් මේ අතහැරීමෙන්, මේ සීල පූරණය නැත්තම් මේ සීල පූරණයෙන් අතහැරීමෙන් මට දිනක අසංකත ධාතු නිර්වාණය සාක්ෂාත් කරගන්නට ලැබේවා කියන හිත බරවුණු බව, ප්‍රාර්ථනාව තියෙනකොට තමයි ඒක පාරමිතාවක් බවට පත්වන්නේ. ඒ සඳහා හැම කුසලයකදීම නැවත නැවත පතන්නට අවශ්‍ය නැහැ. දැන් බෞද්ධයෝ වශයෙන් අපි හැමදෙනාම නිවන් දකින්නට හිත නැඹුරු කරගෙන කවදා හෝ නිවනට පත්වෙන අදහසින් ඉන්නේ. ඒ නිසා අපි සිදු කරන සියලුම කුසලයෝ පාරමී බවට පත්වෙනවා. විශේෂයෙන් කවුරු හරි කෙනෙක් බෞද්ධයෙක් වුණත් නිවනක් පතන් නැතුව මේ කුසලයෙන් දිව්‍යාදී සම්පත් පමණක්ම ලැබේවා කියලා ප්‍රාර්ථනාවෙන් කළොත් ඒක වට්ටගාමිනී කුසලයක් වෙනවා. එහෙම නැතිනම් අපි සෑම දෙනාම නිතරම බණක් ඇව්වම ආසවක්කයා වහන් හෝතු කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කුසලය ආශ්‍රවක්ෂේ නම් වූ මාර්ග ඥානෙ ඇති කරවීමට, නැත්නම් ආසවක්කේ නම් වූ නිර්වාණ ධාතුවට පැමිණීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෙන කවුරු හරි කෙනෙක් මාර්ගඵල ලැබුවා කියලා ඇහුනොත් අපි සාදුකාර දෙනවා. අනේ අපටත් කවදායක ලැබෙයිද කියන හිත ඇති කරගන්න. ඒ නිසා අපේ సంతාණය, අපේ චිත්ත సంతාණෙහි තියෙනවා නිවනට බර වූ ආසයක්, නිවනට බර වූ බවක්. එසේ ඇතිව අපි යම් යම් කුසල කර්ම සිද්ධ කරනකොට ඒ සියල්ලම නිවනට උපකාර වෙන, උපනිශ්‍රේ වෙන කුසලයන් බවට පත් වෙනවා. ඉතින් සමහර කෙනෙක් දිනපතා රාත්‍රියේ නිදාගන්නට කලින් අද දවසේ මා කර සියලු කුසලයෝ නිවනට හේතු වේවා කියන ප්‍රාර්ථනා තියා ගන්නවා. ඒකෙදි කවුරු හරි කෙනෙක් භවෝග සම්පත් ලැබිලා සසර සැප විඳලා අහවල් ගුණයන් අධිගමණය කොට නිවන් දකින්මා කියලා ප්‍රාර්ථනා කරත් ඒ සියල්ලක්ම විවට්ට ගාමිනී කුසලයට වැටෙනවා. ඉතින් ඒ නිසා මේ දාන සීලාදී ගුණධර්මයෝ නිවනට බර වුණ, නිවනට යොමු වුණු සිතෙන් යුක්තව සිද්ධ කරොත් තමයි පාරමී බවට පත්වන්නේ. එසේ බරවීමකින් තොරව සිද්ධ කළත් ඒවා නිවන් මඟ යන කෙනාට නිවන් මඟට උපකාරක වෙනවා. දැන් උදාහරණයකට සමහර ආත්ම භාවවලදී අපිට නිවන පිළිබඳ අදහසක් නැහැ. අබුද්ධෝත්පාද කාලවලදී මහා බෝධිසත්වරුන්ටනේ ඒක සාමාන්‍යයෙන් පිහිටන්නේ. ඉතින් අනිත් කෙනා ශ්‍රාවක පාරමී ඥානය පුරණ කෙනා කුසල කර්ම පූරණය කළත් කලින් කලට බුද්ධෝත්පාදයන් අතරතුරදී අබුද්ධෝත්පාද කාලවලදී නිවන පිළිබඳ අදහසක් නොතිබුණත් ඒ පූරණය කරන්නා වූ කුසල කර්මයෝ තමන්ගේ චිත්ත సంతාණය නිවන් මාර්ගයට, නිවන පැත්තට, කුසල පැත්තට බර කරවනෝ. ඒ උපකාර වෙනවා දවසක මාර්ග ඥානෙ ඇති කරගෙන නිර්වාණයට පත්වීමට. ඒ නිසා අපි මේ බුද්ධෝත්පාද කාලයේදී සසර ගැන ලොකුවට අපිට අබුද්ධෝත්පාද කාලවලදී මොනවා වෙයිද ආදී ලෙසට සිතන්නේ නැතුව මේ ලැබුණා වූ උපරිම අවස්ථාවෙන් ප්‍රයෝජන නෙලා ගැනීමට කුසල කර්මවල නියැලෙන්නට ඕනි. ඒකෙන් දානය කියලා කියන්නේ තමන් සතු දේ වෙන කෙනෙකුට පරිත්‍යාග කිරීම. සීලය කියලා කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ පවතින ක්ලේශ ධර්මයන් වීතික්‍රමණයට, නැත්තම් කායික වාචික ක්‍රියාකාරකම් වලට පත්වන්නට නොදී సంతාණය සංවර කර ගැනීම. නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ පින්වතුනි කාමයන් කෙරෙන් බැහැරවීම. අපේ సంతානගතව තියෙන ක්ලේශ ධර්මයන් අතර බලවත්ම ක්ලේශය තමයි කාමය. කාමය කියන්නේ ලෝභය, ඇලීම, දේවල් වලට ගිජුවීම. මේ කාමයේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කාම වස්තුන්ට කැමැතිවීම. ඒකට කියනවා කාම තෘෂ්ණාව කියලා. ඊළඟට තියෙනවා භව තෘෂ්ණාව. භව තෘෂ්ණාව කියලා කියන්නේ ඒ භවයන්ට කුසලා කුසල කර්මාදියට ඇලුම් කිරීම. ඒ වගේම සාස්වත උච්චාස්වත දෘෂ්ටිය සම්ප්‍රයුක්ත ලෝභයටත් භව තෘෂ්ණාව කියලා කියන. ඒකේ නානා ප්‍රභේද බෙදීම් තියෙනවා. විභව තෘෂ්ණාව කියලා කියන්නේ අතිධාවනය කරමින් මරණින් මතු ජීවිතයක් නැහැ, එහෙම නැත්නම් අසවල් භවයෙන් පස්සෙ ජීවිතයක් නැහැ, සසර යම් කාලයක් ඇවිදලා මේ ආත්ම භාවයේ සිඳෙනවා ආදී ලෙසට උච්ඡේදය, නැත්තම් නිකම්ම දුකින් මිදීම, මේ ආත්මයේ සිඳීම ආදී වූ අදහස් අරගෙන පුළුවන් තරම් සැප සම්පත් විඳින්නට ඕනේ කියන අදහසින් ලෝභ සිත ඇති කර ගැනීම, ලෝභයෙන් කටයුතු කිරීම. ඒ විභව තෘෂ්ණාව කියන එක ඇතිවන්නේ වැරදි අදහස්වල, වැරදි දෘෂ්ටීන්වල ඉන්න අයට. හැබැයි වැරදි දෘෂ්ටීන්වල හිටියත් නොසිටියත් අපි හැමෝටම තියෙනවා කාම තණ්හාව. ඒ වගේ මේ ඉන්නා වූ භවයට කැමති වෙන නිසා, මේ ආත්ම භාවයට ආශා කරන නිසා භව තෘෂ්ණාවත් හැම කෙනාටම පිහිටනෝ. විභව තෘෂ්ණාව බෞද්ධයන්ට අප්‍රහීනව තමයි පවතින. ඒක సంతානේ හටගන්නේ නැහැ. මොකද මරණින් මතු උප්පත්තිය, සංසාර ගමන විශ්වාස කරන නිසා. ඉතින් මේ විදිහට මේ කාම තණ්හාවයි භව තණ්හාවයි තමයි අපිව මේ සංසාරයට බැඳ තබන්නේ. සියලු ක්ලේශ ධර්ම අතර පින්වතුනි දුරු කිරීමට අපහසුම ක්ලේශය තමයි තෘෂ්ණාව. ඒ තෘෂ්ණාවට පදනම අවිද්‍යාව, නොදැනුවත්කම. නොදන්න නිසා තමයි මේ භවයට, කර්මයන්ට, කාමයන්ට අපි ඇලෙන්නේ. එහෙම වුණාට බලවත්ව පවතින තෘෂ්ණාව. තෘෂ්ණාවට තමයි දේවල් අවශ්‍ය. තෘෂ්ණාව පින්වතුනි තෘෂ්ණාව නැසීමට අකමැති. තෘෂ්ණාව තෘෂ්ණාවටම කැමති වෙනවා. ඒකනේ අපි ආදරය කරන්න ලෝභ කරන්නට කැමති වෙනවා. රාගයෙන් රාගයට ඇලෙනවා. ඒ එකම සිතකින් එකම සිතකට ඇලෙනවා නෙවෙයි. අපි ඒ රාගය ඇති කර ගන්නට ආසා කරනවා. ලෝභය ඇති කර ගන්නට ආසා කරනවා. ඒ වගේම මේ තෘෂ්ණාව ලෝභේ නසන්නට කැමති නෑ. සසරෙන් එතරවන්නට කැමති නෑ. ඒකනේ බුද්ධ දේශනාවක් තියෙන්නේ. තණ්හා දුතියෝ පුරිසෝ දීඝ මද්ධාන සංසාරං භවෙන් භවයට සත්වයා මේ සංසාරේහි කුඩා මහත් භවයන්ට පත්වෙමින් සැරිසරන්නේ මේ තෘෂ්ණාව නැමැති දෙවනි උපකාරකයා යාළුවා නිසා. ඒ කියන්නේ මේ සංසාරේහි අනේකවිධ දුක්ඛයන් තියෙනවනේ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සම්ප්‍රයෝග ආදී ලෙසට කැමති අයගෙන් වෙන් වෙනවා, අකමැති දෙයක එකතු වෙන්න වෙනවා, ජරාවට මරණයටපත් වෙනවා, ලෙඩ වෙනවා, කොච්චර සැප සම්පත් විඳත් අනිවාර්යෙන් අවසන්නේ අතහරින්නට සිද්ධ වෙනවා. මෙන්න මේ කියන අනේක විධ දුක්ඛ ධර්මයන්ගෙන් යුක්ත මේ සංසාරය කෙරෙහි අපි කලකිරෙන්නේ නැතුව තව තව ප්‍රාර්ථනා කරමින් මොන දුකකට පැමිණියත් වෙනත් සැපයකටපත් වෙන්නට ඕනේ, උසස් භවයකටපත් වෙන්නට ඕනේ, ඊළඟ ආත්ම භාවයේදී හරි සැප විඳින්නට ඕනේ ආදී ලෙසට මේ භවය ප්‍රාර්ථනා කරන සැපය ප්‍රාර්ථනා කරන බව තමයි තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව කැමති නැහැ නිර්වාණ ධාතුවට පත්වන්නට. ඒ නිසා දුරු කිරීමට අපහසු ධර්ම අතර ඉහෙලින්ම තියෙන තෘෂ්ණාව. තෘෂ්ණාව තමයි ක්ලේශයන් අතර තියෙන මහා බලය. හැබැයි මේ තෘෂ්ණාව බැලි වැඩිලා දියුණු වෙලා බලවත් වෙන්නට හේතුව තමයි අවිද්‍යාව. නොදන්නාකම තියෙන තාක්කල් ආසාව එන්නේ එන්නට බලවත් වෙනවා, වැඩි වෙනවා. එනිසා තෘෂ්ණාව නසන්නට තියෙන උපාය තමයි අවිද්‍යාව දුරු කිරීම. නමුත් බලවත්ම ක්ලේශය, සසරෙන් එතර කරන්නට බාධා කරන ක්ලේශය, සසරෙන් එතර නොවි සසරටම කැමති වෙන ක්ලේශය තමයි තෘෂ්ණාව. ඒකට කියනවා තව නමක් කාමය කියලා. ඒ කාමයන් කෙරෙන් වෙන්වීම තමයි නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ. ඒ වගේ මතක තියාගන්න, මෙතන නික්මීමේදී ලෝභය තෘෂ්ණාවට අමතරව තව දේවල් වලින් අපි නික්මෙනවා. ලෝභයෙන් තෘෂ්ණාවෙන් තමයි කාම වස්තුන්ට කැමතිවන්නේ, ජීවිත ලබන්නට කැමතිවන්නේ, භවයන්ට කැමතිවන්නේ. ඉර්ධිලාභීන්ගේ අභිඥාලාභීන්ගේ කතා ප්‍රවෘත්ති ඇහෙනකොට, පොතපත කියවනකොට අපිට දිව්‍ය ආදී තලවල උප්පත්තිය ලැබලා සැප විඳින්නට කැමැත්තක් හිත තුළ ඇති වෙනවා. ඒ කැමැත්තෙන් ඒ භවයන් අපි ඒ භවයන් ප්‍රාර්ථනා කරනවා. මේ වගේ සුගති භවයන් නැත්තම් යහපත් භවයන් ප්‍රාර්ථනා කිරීමත්, රූප ශබ්ද ගන්ධ ආදී රසයන්ට ඇලීමත් තෘෂ්ණාවයි කාමයයි. ඒ වගේම මතක තියාගන්න, කාමය කියන පදයට ඇතුළත් වෙනවා තව විදිහකට වස්තුකාමය කියලා එකක්. වස්තුකාමය කියලා කියන්නේ ප්‍රිය වඩන මන වඩවන රූප, ප්‍රිය වඩන මන වඩවන කන පිනවන ශබ්ද, නාසය පිනවන සිත පිනවන ගන්ධ, දිව පිනවන සිතට මිහිරක් ගෙන දෙන රස, ඒ වගේම කයට සැනසීමක් සැහැල්ලුවක් ගෙන දෙන, සිතට මිහිරක් ගෙන දෙන ස්පර්ශ, ඒ වගේම අපි ගොඩාක් ඇලුම් කරන තමන්ගේ තත්වය, තනතුරු, නම්බුනාම, ඒ වගේම තමන්ගේ තියෙන ගුණධර්ම, සීලය, ශ්‍රද්ධාව, කරුණාව, ඒ වගේම තමන් තුළ තියෙන නුගුණධර්ම, තෘෂ්ණාව, ලෝභය, දාමරිකකම, ද්වේෂය, ඊරිසිය, මේ ආදී වූ නුගුණ අගුණ සියල්ලක්ම, මානසික තත්ත්ව සියල්ලක්ම අර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන්ට ඇතුළත් නොවන අන් සියලුම දේ තමයි ධර්ම කියලා කියන්නේ. මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයොත් මන පිනවන හිතට ආකර්ෂණීය දේවල්. ඒවාට කියනවා වස්තුකාමය කියලා. ඒ වගේම තව ක්‍රමයකින් ගත්තොත් අපිට තියෙන ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම්, අඹ දරුවන්, නෑදෑ හිතමිතුරන්, ඒ වගේම හරක බාන, වතුපිටි, ඉඩකඩම්, තමන්ගේ තියෙන පොත්පත්, ගෘහ භාණ්ඩ, ඒ වගේ මේ සියල්ලක්ම, ඒ වගේම තමන්ගේ කයේ තමන්ගේ රූපය, තමන්ගේ චවි වර්ණය, ඒ වගේම කෙස් ආදිය, මේ සියල්ලක්ම එකතු කරලා මේවට කියනවා වස්තුකාමයේ කියලා. මේ කියන වස්තුකාමයන්ගෙන් හා ක්ලේශකාමයන්ගෙන් වෙන්වීමට කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා. ඒ වගේම අපි ජීවත් වෙන මේ මනුස්ස භවය, දිව්‍ය තල, බ්‍රහ්මතල සතර අපාය මෙන්න මේ කියන සියලු භවයන්ටත් කියනවා වස්තුකාමයක් නේ භව සියල්ලම මේ කියන භවයන්ගෙන් වස්තුකාමයන්ගෙන් ක්ලේශකාමයන්ගෙන් නික්මීමට කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා නික්මීමක් අවශ්‍ය වන්නේ ඇයි මේ ක්ලේශකාම වස්තුකාම භවයන් සියල්ලක්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට අනේක විද ආදීනවයන්ගෙන් යුක්ත දුක්ඛ ධර්ම සමූහයක් ඒ දුක්ඛ ධර්ම සමූහය නිසා ඒවා වල ජාති ජරා ව්‍යාධි මරණ ආදී වූ අනේක විද දුක්ඛ ධර්මයන් පවතිනවා ඒවායින් ඒ වස්තුකාම ක්ලේශකාම භවයන් කිසිවක් මිදිලා නැහැ උපදින උපදින වාරයක් ගානේ මේ ජාති ජරා ව්‍යාධි මරණයන්ට අපි නැවත නැවත පත් වෙනවා ඒ වගේම විශේෂයෙන්ම අපි ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා අප්‍රියයන් හා එක් වෙනවා මේ ආදී ලෙසට අනේක විද දුක්ඛයන්ට උපදින උපදින භවයක් පාසා අපිපත් වෙනවා එසේ මේ වස්තුකාම ක්ලේශකාම භවයන් සියල්ලක්ම ගැඹුරින් විමසාගෙන සිටියොත් ගැඹුරින් බැලුවොත් ඒවායි අතෘප්තිකර බවක් තමයි තියෙන්නේ සදාතනික බවක් නැහැ එකපාරක් ලැබුවා කියලා ඒවායින් සදහටම සැනසෙනවා කියලා එකක් නැහැ කොච්චර වස්තුකාමයන් ලැබුවත් කොච්චර ක්ලේශකාමයන් ලැබුවත් මොන වගේ භවයක උප්පත්තිය ලැබුවත් ඒ ඒ වෙලාවේ අපිට යම් යම් ආස්වාදයක් සැපයක් ලැබුණාට අපේ ආසාවන් බලාපොරොත්තු සදහටම සම්පූර්ණ වෙනවා කියලා එකක් නැහැ මේ වස්තුකාමයන් භුක්ති විඳීම හරියට තිබහට ලුණු වතුර මුහුදු වතුර බොනවා වගේ මුහුදු වතුර බොනකොට ඒ වෙලාවේ පොඩි යම් කිසි සහනයක් ලැබුණාට තමන්ගේ පිපාසය එන්න එන්න වැඩි වෙනවා ඒ වගේ තමයි මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන් ආස්වාදනය කරමින් ඒවා භුක්ති විඳට ඒ වෙලාවේ යම් කිසි ආසාවක් යම් කිසි සන්තෘප්තියක් කැමැත්තක් ඇති වුණාට තව තවත් ඒ ආසාව වර්ධනය වෙමින් අපේ චිත්ත සන්තානයේ දැවීම තමයි සිද්ධවන්නේ ඒ නිසා මේ වස්තුකාම ක්ලේශකාම භවයන් දැන් උදාහරණයකට යම් කිසි දිව්‍ය ආත්ම භාවයකට පත් වෙලා දිව්‍ය රාජ්‍යයට පත් වුණා කියලා හිතන්න එහෙම වුණත් ඒ භවයෙන් දවසක චුත වෙන්නට වෙනවා ඒ දිව්‍ය තලයෙන් චුත වෙනකොට ලොකු දෝමනස්සයක් දුකක් තමන්ට ඇති වෙනවා මේසා විශාල සම්පත්තියකින් මම මිදෙනවා නේද කියලා මේ ආදී ලෙසට මොන භවයක උප්පත්තිය ලැබුවත් සදාතනික නැති නිසා අනිත්‍ය නිසා ඉපදිලා පැවතිලා බිඳී යන නිසා ඒ සැපයෙන් වෙන් වෙන නිසා ඒ සියලු භවයන් ඒකාන්තයෙන් දුකයි ඒවා වසඟේ නැති නිසා අනාත්මයි ඒ වගේම ජාති ජරා ව්‍යාධි මරණයන්ට ගොදුරු වෙන නිසා ඒ සියල්ලම දුකයි මේ නිසා මේ වස්තුකාම ක්ලේශකාම භවයන් ඉෂ්ටයි සුභයි කාන්තයි මනාපයි කියලා සදහටම අල්ලාගෙන සිටීමට සුදුසු නැහැ ඒවා අල්ලාගෙන සිටීම නිසා අනේක විද දුක්ඛයන්ට භාජනය වෙනවා ඒ නිසා මේ දුක්සහගත වූ භවයන් වස්තුකාමයන් ක්ලේශකාමයන්ගින් මිදිය යුතුයි නික්මිය යුතුයි එසේ ඒ දුක්සහගත ධර්මවලින් මිදීමට නික්මීමට කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා ඒකේ විශේෂයෙන් අපි කල්පනා කරන්නට ඕනේ මේ වස්තුකාම ක්ලේශකාමයන්ගේ විශේෂයෙන් වස්තුකාමයන්ගේ තියෙනා වූ ආදීනවය බුදුරජාණන් වහන්සේ අනේක සූත්‍රයන් හිදීයේ කාමයන්ගේ ආදීනව දක්වමින් මේක දේශනා කරානි අට්ටි කංක ලූපමා කාමා මංසපේසූපමා කාමා තිනුක්කූපමා කාමා අංගාරකාසූපමා කාමා අසිසූනූපමා කාමා රුක්ක පලූපමා කාමා යාචිත කූපමා කාමා සුපින කූපමා කාමා සප්ප සිරූපමා කාමාදී ලෙසට මේ කාමයන්ගේ ආදීනම අනේක විද දේශනා කළා ඒ නිසා මේ කාම වස්තුන් බාහිරින් යහපත් යහපත් ලෙස තේරුණාට ගැඹුරින් විමසනකොට ලොකු අතෘප්තිකර බවක් ආදීනව සහිත බවක් තියෙනවා මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන් සේවනය කරනකොට මනසට ඇතිවෙන එක්තරා ආස්වාදයක් ප්‍රණීත බවක් සතුටක් ප්‍රීතියක් ඒකට කියනවා කාමී ආස්වාදය කියලා කාමී ආස්වාදයේ තමයි ඒ පරිභෝග කරනකොට අපිට ඇතිවන්නා උසුක සෝමනස්ස වේදනා ඒ වගේම තියෙනවා ඒ කාමයේහි ඒ කාම වස්තුන්හි සුඛයට සෝමනස්සයට ප්‍රත්‍ය වෙන බවක්. ඒ ප්‍රත්‍ය වීමත් ඒ ප්‍රත්‍ය ශක්තියටත් කියනෙහි ආස්වාදය කියලා. ඒ නිසා සුඛ වේදනා සෝමනස්ස වේදනාවල හට ගැනීමටත් කියන ආස්වාදය කියලා. මේ ආදී ලෙසට මේ කාමයන් නිසා ලැබෙන්නා වූ ආස්වාද අනේකයි, අනේක විධයි. ඒ ලස්සන වස්තුන්ටත් කියන ආස්වාදය කියලා. මේ ආදී ලෙසට මේ කාමයන්ගේ තියෙනවා හිත පිනවන ගතියක්. නමුත් ඒක පින්වත්නි ඉතාම තාවකාලිකයි. ඒ මොහොතට පමණයි. දැන් කල්පනා කරන්න තමන්ට ලැබිච්ච ඉතාම ප්‍රණීත අත්දැකීමක්, පිරිසක් එක්ක එකතු වෙලා විනෝද වීමක්, එහෙම නැත්නම් තමන් කැමති කෙනෙක් සමග කාලය ගත කිරීමක්, එහෙමත් නැත්නම් තමන් කැමති රසයක් භුක්ති විඳීමක්, ස්පර්ශයක් ලැබීමක්, නැත්නම් මිහිරි සින්දු හඬවල් ශබ්ද ඇසීමක්, ඒ වගේම තමන් අන් අය ඉදිරියේ ප්‍රශංසාවට භාජනය වීමක්, මේ මොන දේ ගත්තත් ඒක ඒ මොහොතේ පමණයි පවතින්නේ. පසුවට ගියා මේක උදු සිහිනයක් බඳු පමණයි, මතකයක් පමණයි. ඒ නිසා මේ කාමයන්ගේ ස්වභාවය ඒ මොහොතේ ආස්වාදයක් ලබා දීම. ඒ වගේම ඒ නිසා අනාගතයේ තේ ආස්වාදේ ලබන්නට ඕනේ කියන ප්‍රාර්ථනාවක් අපි තුළ ඇති වෙනවා. එහෙම තමයි අපේ මේ ජීවිත ක්‍රමය සිස්ටම් එක හැදිලා තියෙන්නේ. හැබැයි ගැඹුරින් විමසාගෙන ගියා මහා ආදීනව රාශියක් ඒකේ තියෙනවා. අපි කෙටියෙන් ඒක විමසා බලමු. අට්ටි කංකල උපමා කාම, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාම වස්තුන් හරියට ලේ මස් නැති ඇට කැබෙල්ලක් බඳුයි. සමහර වෙලාවලට ඔය මස් කඩ ගාව බල්ලෝ ඉන්නවනි, ඒ බල්ලන්ට ඇට කැබෙල්ලක් විසි කරනවා මස් කඩේ අයිතිකරු. ඉතින් මේ බල්ල මේක හපනවා, ඒකේ තියෙනවා ලේ මස් වල සුවඳ. නමුත් ඒකේ ලේ මස් නැහැ, ලේ තැවරිලා තියෙන්නට පුළුවන්, නමුත් මස් එහෙම නැහැ. එතන මේ ඇට කැබැල්ල ලේ මස් නැති ඇට කැබැල්ල මේ බල්ල මේක හපනවා. හැපුවට ඔහුගේ කුස පිරෙන්නේ නැහැ. නමුත් ඒ ඇට කැබැල්ලේ තියෙන තියුණු කෑලි අනු ඔහුගේ කට තුවාල වෙනවා. වෙහෙස මහන්සිය පමණයි. ඒක හැපුවා කියලා, ඒක ලෙව කෑවා කියලා කුස සම්පූර්ණයෙන් පිරෙනවා කියලා එකක් නැහැ. ඒ වගේ තමයි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මියෝ සේවනය කරනකොට යම්කිසි සන්තෘප්තියක් ඒ මොහොතේ පැමිණියාට සම්පූර්ණයෙන් හිත පිරී යනවා කියලා එකක් නැහැ. ඒ ආශාව ඇතිවීම නිසා යම්කිසි සන්තෘප්ත ගතියක් ඇති වෙනවා. සමහර වෙලාවට ශරීරයේ යම් යම් වෙනස් වීම නිසා සන්තෘප්ත ගතියක් ඇති වෙනවා. නමුත් නැවත ඒ ආශාව මතුවෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන් අපේ ආශාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ලොකු වෙහෙසක් හිතට ඇති වෙනවා. ඒ නිසා මේ කාම වස්තු ඇට ලේ මස් නැති ඇට කැබැල්ලක් බඳුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මංස පේසූපමා කාම, මංස පේසූපම කියලා කියන්නේ කපුටෙක් හෝ උකුස්සෙක් යම්කිසි මස් කෑල්ලක් අරගෙන යනවා. ඒ අරගෙන යනකොට අනිත් කුරුල්ලෝ ඒ පසුපස එළවනවා. ඒ මස් කැබැල්ල අතහරින තාක්කල් ඒ කපුටට උකුස්සට අනිත් කුරුල්ලෝ කොටනවා. ඒ මස් කැබැල්ල තියන් ඉන්න තාක්කල් අනේක විධ දුක්ඛයන්ට භාජනය වෙනවා. ඒ වගේ තමයි මේ කාමයෝ කියන දේවල් අපිට විතරක් අයිති දේවල් නෙවෙයි. ඒවා බහු ජන සාධාරණයි. බොහෝ අයට අයිති කරගන්නට පුළුවන්. ඒ නිසා තමයි අපේ වස්තුව මිනිස්සු හොරකම් කරන්නේ. සමහර වෙලාවලට රජවරු පවරගන්නේ. සමහර වෙලාවට අකමැති දායාදයෝ අරගෙන යන්නේ. ඒ වගේම තමන්ගේ වස්තුව විතරක් නෙවෙයි, සැමියා බිරිඳ කියන එක පවා අන් අයට සාධාරණයිනේ. ඒ නිසා තමයි විවාහ වෙලා ඉන්නකොට වෙන අය ඇවිල්ලා තමන්ගේ බිරිඳ ස්වාමියාව අරගෙන යන්නේ, නැත්තම් හිතවත් කරගන්නේ. මේ විදිහට ඒ වගේම දරුවෝ වුණත් අපේ අකමැති අය සමග විවාහ වෙන්නට පුළුවන්, අකමැති අය සමග යන්නට පුළුවන්. මේ විදිහට මේ දේවල් තමන් බහු සාධාරණයි, ඕන කෙනෙක්ට අයිති කරගන්නට පුළුවන්. කොටින්ම කියනවා නම් තමන්ගේ අතපය පවා බහු සාධාරණයි. ඇවිල්ලා කෙනෙක්ට බලහත්කාරයෙන් මේක අරගෙන කපල අරන් යන්නට පුළුවන්. ශරීර අවයව අරගෙන විකුණන්නට පුළුවන්. සමහර රටවල එහෙම වෙනවනේ. ඒ නිසා බහු සාධාරණයි කියන්නේ අනිත් අයට ගන්නට පුළුවන්, අයිති කරගන්නට පුළුවන්, කැමති වුණත් අපි අකමැති වුණත්. නීති පනවලා තියෙන එක ඇත්ත. නමුත් ඒ අයිති කරගන්න පුළුවන් නිසා තමයි ලෝකේ මිනිස්සු ඇවිල්ලා හොරකම් කරන්නේ. ඉතින් මේ විදිහට අනුන්ටත් අයිති කරගත හැකි වස්තුන් තමන් සන්තක කරගෙන ඉන්නකොට ලෝකයේ සත්වයන් තුල ක්ලේශ අග්නිය ඇති වෙන නිසා අනුන්ගේ වස්තුව ලබා ගැනීමට කැමැත්ත ඇති වෙනකොට අන්න තමන්ට හිරිහැර කරන්නට පෙළඹෙනවා, කරදර කරන්නට පෙළඹෙනවා. සමහර වෙට වස්තුව අරගෙන යනකොට බාධා කරනකොට මරනවා, සමහර වෙලාවට වස දෙනවා. මේ ආදී ලෙසට ලොකු කරදරවලට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ වස්තු ආරක්ෂා කර ගැනීමට අපිට ගෙවල් දොරවල් හදාගෙන ගේට්ටු දාගෙන ඉබ්බල ඉබ්බෝ දාගෙන මේව ආරක්ෂා කරන්නට වෙනවා. මේ ආදී ලෙසට අනේක විධ දුක්ඛයන්ට හේතු භූත වෙන නිසා මේ කාමයෝ හරියට උකුස්සෙක් නැත්තම් කපුටෙක් අරගෙන යන මස් කැබැල්ලක් බඳුයි. ඒක අතහරින තාක්කල් පසුපස්සේ අපිට ඇවිල්ලා හිරිස පහර දෙන්නට පටන් ගන්නවා. ඒ මස් කැබැල්ල කපුටා අතහැරියොත් උකුස්සා අතහැරියොත් ඒ අනිත් සත්තු ටික ඒක පසුපස්සේ යනවා මිසක් ඒ කුරුල්ලට කරදර කරන්නේ නැහැ. ඒ නිසා මේ කාම වස්තුහු කුරුල්ලෙක් අරගෙන යන මස් කැබැල්ලක් බඳුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඊළඟට තිනුක්කූපමා කාම තිනුක්කූප කියලා කියන්නේ උළුවත්තක් කියන එක. හුළුවත්තක් කියලා කියන්නේ ඒ තෘණවලින් හදපු ගිනි ගන්න තනහුලක් කියන එකයි. ඒ කියන්නේ තනකොළ නැත්තම් ඉස්සර සාමාන්‍යයෙන් ඔය තියෙන තෘණගස් තියෙන්නේ දිගට වැවිච්ච ඒවා එකතු කරගෙන නැත්තම් තනකොළ එහෙමත් යොදලා යම් කිසි කෙනෙක් මොකක් හරි අර ටෝච් එකක් නැත්තම් උළුවත්තක් බඳු දෙයක් සකස් කරගන්නවා. ඊළඟ එක පැත්තකින් ගිනි තියෙනවා. මේක අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? මේ ගිනි අරගෙන අරගෙන ඇවිල්ලා අත දවනවා, අත පුච්චනවා. ඒකෙ මිදෙන්නට නම් ඒ ගිනිගෙන දැවෙන හුළුවත්ත විසි කරන්නට ඕනේ, අයින් කරන්නට ඕනේ. ඒ වගේ තමයි මේ කාමයන් Taman සන්තක කරගෙන ඉන්නකොට අනේක විධ දුක්ඛයන්ගෙන් අපිව පෙළනවා. Tamanට ගොඩාක් ධනෙ තියෙනවා නම්, වස්තු සම්භාර, ගේ දොර ඉඩකඩම් තියෙනවා නම් ඒවා ආරක්ෂා කරන්නට වෙහෙසෙන්නට ඕනේ. ඒ වගේ මේවා ලබා ගන්නට මුලින් මහන්සි වෙන්නට ඕනේ. ඒ සඳහා නොයෙකුත් වෙහෙස මහන්සි වීම් වෙන්නට ඕනේ. දුෂ්කරතාවලට මුහුණ දෙන්නට ඕනේ. ඉතින් මේ සියල්ලෙන්ම අපේ සිත කය දෙක තැවෙනවා, දැවෙනවා. ඒ කාමයන් අතහැරියාම ඒ දැවීමෙන් තැවීමෙන් නික්මෙනවා. ඊළඟට අංගාර කාසූපමා කාම. මේ කාමය හරියට ගිනි අඟුරු වලක් බඳුයි. මේ ගිනි අඟුරු වලට වැටුනොත් මිනිස්සයා පිච්චිලා පිච්චිලා යනවනේ. ඒ වගේ තමයි මේ කාම වස්තුන් අයිති කර ගන්නට අයිති කරගත්තාට පසු අනේක විධ දුක්ඛයන්ට කායික මානසික පීඩාවන්ටපත් වෙනවා. ඒ නිසා මේ කාමයෝ හරියට ගිනි අඟුරු වලක් බඳුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. සුපින කූපමා කාම. කාමයෝ හරියට හීනෙන් දැකපු දේවල් වගේ. සමහර වෙලාවලට අපි හීනේදී රාත්‍රියේදී ඊටාම ලස්සන චිත්‍ර දකිනවා, ශබ්ද ඇහෙනවා, අපිට තමන් කැමති අය සමග අපි වාසය කරනවා, රට රටවල් වල සංචාරය කරනවා, සමහරලාට අහසින් යනවා. මේ ආදී දේවල් අපිට අත්දකින්න පුළුවන් සිහිනෙන්. ඒ වෙලාව අපේ හිත ගොඩාක් සතුටටපත් වෙනවා. නමුත් සිහිනෙන් අවදි වෙච්ච ගමන් අපි යථාර්ථයට එනවා. ඒවා නිකන් සිහිනයක් පමණයි. ඒ වගේ තමයි අපි කාමයන් ආස්වාදනය කරපු, වින්දනය කරපු, විනෝද වෙච්ච අවස්ථා සිහි කරන්න. ඒවා ඒ වෙලාවේ යම් ආස්වාදයක් දෙන බව ඇත. නමුත් ඒ අවසන් වුණාට පස්සේ ඒක හුදු මතකයක් පමණයි. සිහිනයක් බඳුයි. ඒ වගේම කලින් ආත්ම භාවයේ වනා මතකයක්වත් නැහැ. ඒ නිසා මේ කාම සැප විඳීම, කාමයෝ හරියට කාමයන් භුක්ති විඳීම, ලස්සන සිහිනයක් දැකීම බඳුයි. ඒ වෙලාවේ යම් සැපයක් තියෙනවා. නමුත් ඒක ඊළඟ මොහොතේදී හුදු මතකයක් පමණක් බවට පත් වෙනවා. ඊළඟ යාචිත කූපමා කාම. යාචිත කූපමා කියලා කියන්නේ ඉල්ලාගත් දෙයක් බඳුයි. දැන් කවුරු හරි කෙනෙක් ගමනක් යන්නට හොඳ වාහනයක් යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නවා. නැත්තම් දුප්පත් කෙනෙක්, නැත්තම් අගහිඟකම් තියෙන කෙනෙක් වෙන කෙනෙක්ගේ ඇඳුමක් සූට් එකක් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන ඒක මගුල් ගෙදරට අඳිනවා, නැත්තම් ඒ ගමන පිටත් වෙනවා වාහනේදී. ඇවිල්ලා ආපහු ඒක රිටර්න් කරන්න බාර දෙන්නට ඕනේ. ඒක Tamanටම තියාගන්නට බෑනේ. ආ ඒ වගේ තමයි මේ කාම වස්තුන් යම් කාලයක අපි අයිති කරගෙන භුක්ති විඳිනවා. එක්කෝ ඒ කාම වස්තුන් නැති වෙනවා, විනාශ වෙනවා, එහෙම නැත්තම් අපි මියපරලෝ යනවා. ඒවායේ නැත්තම් වෙන් වෙනවා. ඒවා අතහරින්නට වෙනවා. හරියට ස්වභාව ධර්මයට බාර දෙනවා වගේ, අනිත් අයට බාර දෙනවා වගේ. ඒ නිසා මේ කාම වස්තුන් తాවකාලිකයි. ඒවා හැමකල්ලිම අපි භුක්ති විඳිනවා කියලා එකක් නැහැ. කොටින්ම මුළු ලෝක ද්වි ලෝකයේම අධිපති වශයෙන් අධිපති කරගෙන හිටියා චක්‍රවර්ති රජ කෙනෙක්. මරණයෙන් මත්තේ ඒක තමන් අතහැරලා යා යුතුයි. ඒ වගේම රජ කෙනෙක් සිටුවරේ කොච්චර ධනය බල නම්බුනාම තිබුණත් ඒ සියල්ල අතහැරිය යුතුයි. ඒවා සියල්ලක්ම ජීවත් වෙලා ඉන්න තාක්කල්, එහෙම නැත්නම් ඒ කාම වස්තුන් Tamanට අයිතිව තියෙන තාක්කල් පමණයි. ඒ නිසා ඒවා తాවකාලිකව ඉල්ලාගත් දේවල් බඳුයි. ඊළඟට කාම වස්තුන් උපමාවත රුක්ක පළූපමා කාම. අයිතිකාරයෙක් නැති ගහක් තියෙනවා කැලේ. ඒකේ හොඳට ගෙඩි වර්ග වැවිලා බඩගින්නෙන මිනිස්සෙක් එතනට ඇවිල්ලා ගහට නැගලා අත්තක්කුඩ ඉඳගෙන ගෙඩි කන්න පටන් ගන්නවා. ඒ වෙලාව තව මිනිස්සෙක් එනවා බඩගින්නේ. එයා කල්පනා කරනවා මට මේ ගහට නගින්නට බැහැ, මම මේ පොරව අරගෙන මේ ගහ කපලා ගහ බිම හෙලලා එතන ගෙඩි ටික කනවා. අර වෙලාවේදී දැන් අර මිනිස්සයා පල්ලෙහෙන් ගහ කපාගෙන කපාගෙන යනකොට ගහ උඩ ඉඳලා අත්ත උඩ ඉඳලා ගෙඩි කන මිනිස්සයා ඉක්මනට ගහින් බැස්සේ නැතිනම් මේ ගහත් එක්ක බිමට පෙරලිලා මහා දුකකට ප්‍රාප්ත වෙනවා. ඒ වගේ තමයි ඒකාන්තයෙන් විනාශ වෙන, විනාශයට පත්වෙන මේ කාම වස්තුන් අල්ලාගෙන ඒවාට ඇලී ගැලී බැඳී දැඩිව ඇලීගෙන සිටියොත් මහා ශෝකයකට අපි පත්වෙනවා. ඒ වගේම සංසාරයේ දුකට පත්වෙනවා. ඒ වගේම මේ කාම වස්තුන් ලබන්නට ලබන දේවල් පරිස්සම් කරමින් ඉන්නකොට අනේ කර ගහේ ඉන්න මිනිස්සයා ගහත් සමග බිමට වැටිලා තුවාල වෙනවා, නැත්තම් මරණයට පත් වෙනවා වගේ මේ කාම වස්තුන් හේතු කරගෙන අනේක විද දුක්ඛයන්ට අපි භාජනය වෙනවා. ඒ නිසා දේශනා කරා රුක්ක පලූපමා කාමා කියලා. ඊළඟට සප්ප සිරූපමා කාමා. සප්ප සිරූපමා කාමා කියලා කියන්නේ මේ කාම වස්තුන් හරියට සර්පයෙකුගේ හිසක් බඳුයි. සර්පයාගේ හිස අල්ලගත්ත ගමන් අනිත් ඇඟේ කොටසෙන් අපේ අත වෙලනෝ, අත හැරපු ගමන් අපිට දෂ්ට කරනෝ. ඒ නිසා අනේක විද දුක්ඛයන්ට හේතු වෙන දේවල් තමයි මේ කාම වස්තුන්. සමහර දේවල් සමහර අයට හිතවත්කම් තියාගෙන අතහරින්නේ නැහැ. සමහරට කරදර කරනවා අතහරිනකොට. මේ ආදී ලෙසට නොයෙකුත් මේ කාම වස්තුන්ගේ ආදීනව තියෙනවා. අසිසුනූපමා කාමා. අසිසුනූපමා කාමා කියලා කියන්නේ මස් කපන කඩුවක් කොටයක් බඳුයි. කාම වස්තුන් අයිති කරගන්න යනවා කෙනෙක්, ඒව අයිති කරගත්ත කෙනෙක් ඉන්න, ඔවුන් අතර කලකෝලාහල ඇති වෙනවා. ඇනුම් බැනුම් ඇති වෙනවා. ගහ ගන්නවා, ප්‍රහාර දෙනවා, සමහරට මරණයට පත්. මේ කොටේ තියෙනවානේ කඩුව ඇවිල්ලා ඒ කොටේ වදිනවා. ඉතින් ඒ කොටේට තුවාල වෙනවා කඩුව නිසා. මේ වගේ මේ කාම වස්තුන් නිසා ඔවුන් ගැටෙමින් සත්වය අනේක විද පීඩාවලට පත් වෙනවා. සමහර වෙලට භූමිය වෙනුවෙන් ගැටෙනවා. සමහරලාට ධනෙ වෙනුවෙන් ගැටෙනවා. පවුලේ එකම සහෝදර සහෝදරියෝ ගැටීම් ඇති කරගන්නවා. ඒ වගේම සමහර බිරින්දෑවරු කාන්තාවන් නිසා ගැටෙනවා. පුරුෂයන් නිසා ගැටෙනවා. ඒ වගේම තමන් ලබන්න තියෙන නම්බුනාම නිසා ගැටෙනවා. තමන්ගේ තනතුරු නිසා මිනිස්සු මරා ගන්නවා. මේ ආදී ලෙසට අනේක විද කලකෝලහලවලට එක හේතු වෙනවා මේ කාම වස්තුන්. එව සත්ත සූලූපමා කාමා. සත්ත සූලූපමා කියලා කියන්නේ උලක් බඳුයි. මේ කාම වස්තුන් උලක් ඇනිලා අපිට වේදනා දෙනවා වගේ මේ සත්ති සූලූපමා මේ කාමයෝ අපිට අනේක විද දුක්ඛයන් ඇති කරනවා. මේ ආදී ලෙසට මේ කාම වස්තුන්ගේ තියෙනවා අනේක විද දුක්ඛ ස්වභාවයන්. ඒවා දුක් ඇති කරවනවා. ඒවා ආස්වාදයක් යම් ප්‍රමාණයකට ලබා දුන්නට දීර්ඝකාලීනව බැලුවම අනේක විද දුක්ඛයන්ට හේතු වෙනවා. ඒ කාමයන් කෙරෙන් වෙන්වීමට කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා. ඒ නෛෂ්ක්‍රම්‍ය කරන්නට පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි මේ ඝර බන්ධනය කියලා කතන එක සිඳිනවා. ඝර බන්ධනය කියලා කියන්නේ ගෘහයකට බැඳිලා ගෙවල් දොරවල් අයිති කරගෙන අඹු දරුවන් සහිතව ඒ ඥාතීන්ගේ වගකීම් දරාගෙන වාසය කිරීම. ඒ වෙලාවේදී අපි කොච්චර නිදහස් වෙන්න හිතුවට අපිට ඒ බන්ධනේ හිමි වෙනවා. ඒක එක්ක බිඳෙන්නට බෑ. කොහි හරි ගියත් අපි දැනුම් දෙන්නට ඕනේ. අපි නැවත නිවසට පැමිණෙන්නට ඕනේ. ඔවුන්ව පෝෂණය කරන්නට ඕනේ. නිවෙස් ආදී නඩත්තු කරන්නට ඕනේ. තමන්ගෙන් පසු කාටද අයිති වෙන්නේ කියලා එවගෙන හිතන්නට ඕනේ. මේ ආදී ලෙසට ගෘහයේ තියෙන බන්ධනයක්. ඒකට කියනවා ඝර බන්ධනය කියලා. ඒ ඝර බන්ධනය කියන එක සිඳින එක ලෙහෙසි නෑ. මොකද අපි කුඩා කාලයේ පටන්ම ඉපදිලා ජීවත් වෙන තැනනේ නිවස පවුල කියලා කියන්නේ. ඒකට අපේ සිත හුරු වෙනවා. ඒකෙන් තොරව අපිට වාසය කරන්න බැරි වෙනවා. කාලයක් යනකොට සහකරුවෙක්ව සහකාරියක් හොයාගෙන අපි ඒකට නැවත නැතු වෙනවා. ඊට පස්සේ ඒ පවුලට අපි සම්බන්ධ වෙනවා. ඒක අපේ පවුල බවට පත් වෙනවා. දරුව මුණුපුර ඇති වුණාම තවත් බන්ධන ඇති වෙනවා. වගකීම් ඇති වෙනවා. ඒ වගේම තමන් කරන රැකියාවන් නිසා රැකියා ස්ථානයට වගකීම ඇති වෙනවා. මේ ආදී ලෙසට තමන් සමාජයට, ගෘහයට, නිවසට, පවුලට, ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාටම වගකීම් වලින් බෙදෙනවා. ඒ වගකීම් ඉෂ්ට කිරීම හොඳයි. ගිහි ජීවිතයක් ගත කරනකොට ඒවා ඉෂ්ට වෙන්නට ඕනේ. නමුත් ගැඹුරින් ගැඹුරින් සිතාගෙන යනකොට ලෝක ස්වභාවය යනුව බැලුවම ඒකේ තියෙනවා ලොකු පීඩාවක්, දුකක්. ඒ නිසා සමහර පුද්ගලයෝ කල්පනා කරනවා මේ ගර බන්ධනේ මං සිඳින්නට ඕනි. ගර බන්ධනේ සිඳලා ගරයක් නැති අගාර වූ පැවිද්දටපත් වෙනවා. ඒකට කියනවා පබ්බජ්ජා කියලා. ගර බන්ධනේ සිඳමින් තමන් බ්‍රහ්මචාරී වූ ජීවිතයකට, බන්ධන රහිත වූ ජීවිතයකටපත් වෙනවා. ඒකට කියනවා ශාසනයට පැමිණීම නැත්තම් පැවිද්දටපත් වීම. අතීතයේ සමහරු තාපස පැවිද්දෙන් පැවිදි වෙනවා, පරිබ්‍රාජක පැවිද්දෙන් පැවිදි වෙනවා. අපේ බුද්ධ ශාසනයේ මහාන කමට පැමිණෙනවා, භික්ෂුවක් බවට පත් වෙනවා. මේ ආදී ලෙසට මේ ගර බන්ධනයේ සිඳීමත් එක විදියක නෛෂ්ක්‍රම්‍යයක්. ඒක සාමාන්‍යයෙන් පිරීමට අපහසුම නෛෂ්ක්‍රම්‍ය වලින් එකක්. ඊළඟට තියෙනවා පටමජ්ජානං. පටමජ්ජාන කියලා කියන්නේ සමාධි භාවනාවක්, සමත භාවනාවක් දියුණු කරනකොට අපේ සිත අරමුණෙහි මනාකොට පිහිටලා, අරමුණ ඉතාම හොඳට පැහැදිලිව දැකලා ඒ අරමුණෙහි කිඳා බහින අවස්ථාවකට එනවා. අරමුණයි හිතයි එකතු වෙනවා. ඒන අරමුණට කියනවා පටිභාග නිමිත්ත කියලා. ඒ පටිභාග නිමිත්ත අරමුණු කරමින් භාවනා කරනකොට අපේ සිත උපචාර සමාධියෙන් සමාහිත වෙනවා. ඒ පටිභාග නිමිත්ත කියන්නේ ඉතාම සියුම් අරමුණක්. ඒ අරමුණ සිතට වැටහෙන්නට නම් සිත සම්පූර්ණයෙන් කාමයන්ගින් මිදෙන්නට ඕනේ. ඒ අරමුණටම යොමු වෙලා තියෙන්නට ඕනේ. ඒකට කාම වස්තුන් අතහරින්නට ඕනේ. ඒ වගේම සිතේ තියෙන කාමයේ බැහැර වෙන්නට ඕනේ. ඒ වෙලාවේදී අපි කාමයෙන්, කාම ඡන්දයෙන් වෙන් වෙනවා. ඒක බලවත්ව හටගන්න අවස්ථාවට තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. ඉතින් උපචාර සහිත මේ ප්‍රථම ධානය නෛෂ්ක්‍රම්‍යයක්. මොකෙන්ද? කාම ඡන්දයෙන් වෙන් වෙන නිසා. පැවිද්ද නෛෂ්ක්‍රම්‍යයක් වෙනවා. නික්මීමනේ. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ නික්මීම, ඉවත් වීම. මොනවලින්ද? අර කියපු කාමයන්ගෙන්, කාම ක්ලේශයන්ගෙන්, කාම වස්තුන්ගෙන්, භවයන්ගෙන්. මේවායින් ඉවත් වීම, නික්වීම තමයි නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ. පළවෙනි එක තමයි පබ්බජ්ජා. ඒ තමයි ගර බන්ධනෙන් නික්මීම. දෙවෙනි එක තමයි කාම ඡන්දයෙන් නික්මීම. පැවිද්දටපත් වුණත් අපේ හිත්වල කාම ඡන්දය වැඩ කරන්නට පුළුවන්, කාම වස්තුන් අල්ලාගෙන නොසිටියාට. ඒ නිසා සිත මේ කාම ඡන්දයෙන් මුදවන අවස්ථාව තමයි උපචාර සමාධියටපත් වීම. ඊළඟට ප්‍රථම ධානයටපත් වෙනවා. ඉහළ ඉහළ ධාන වලටත්පත් වෙනවා. නමුත් මෙතන මුල්ම අවස්ථාව තමයි ප්‍රථම ධානයේ උපචාරයේ සහිතව. ඒ නිසා ඒකට කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා. ඊළඟට පබ්බජ්ජා පටමජ්ජානං නිබ්බානංච විපස්සනා. නිර්වාණ ධාතුවට කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා. නිර්වාණ ධාතුව පින්වතුනි සියලු ක්ලේශයන්ගෙන් සම්පූර්ණයෙන් මිදීමත්, සියලු සංකතයන්ගේ මිදීමත්. දැන් ප්‍රථම ධානයේදී වෙන්නේ කාම ඡන්දය ඉතාම ගැඹුරින් යටපත් වීමක්. නමුත් ඒ කාම ඡන්දේ නැවත හටගන්නට පුළුවන්. ඒ නිසා කාම ලෝකයට වැටෙන්නට පුළුවන්. කාම ප්‍රථම ධානයෙන් කාම ඡන්දය යටපත් කරාට පසු ඊළඟ භවයේදී අපි මේ කාම ලෝකේනොත් මිදෙනවා. අපි ඉන බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලබනවා. ඒ නිසා මේ කාම ඡන්දයෙන් කාම ලෝකයෙන් මුදවන නිසා තමයි මේ ප්‍රථම ධානය හඳුන්වන්නේ නෛෂ්ක්‍රම්‍යයක් කියලා. නිර්වාණ ධාතුවෙන් කරන මිදීම ඊට වඩා ගැඹුරු එකක්. ඒකෙදි පින්වතුනි නිර්වාණයට පත් වෙනකොට ක්ලේශයන් සම්පූර්ණයෙන් නැසෙනවා. ඒකට කියනවා සමුච්ඡේද නිර්වාණය කියලා. ඒ ක්ලේශයන් නැසීම නිසා උපදින්නට නියමිත ස්කන්ධයන්ගෙන් අනුත්පාද, අනුත්පන්න ස්කන්ධයන්ගෙන් මිදෙනවා. ඒකට කියනවා නිස්සරණ නිර්වාණය කියලා. එකම නිර්වාණ ධාතුව. මේ කියන ස්කන්ධ ක්ලේශයන්ගෙන් මිදීම තමයි නිර්වාණය කියලා කියන්නේ. නික්මීම. ඒකට කෙටියෙන් කියනවා සියලු සංකතයෙන් නික්මීම. සංකත කියලා කියන්නේ හේතුන් නිසා හටගන්න දේවල්නේ. සියලු ක්ලේශ ධර්ම සංකතයි. ඒ වගේම උපදින්නට නියමිත සියලු ස්කන්ධයෝ සංකතයි. ඒවාට තව ක්‍රමයකින් කියනවා ඒ භවයන්හි ලැබෙන උප්පත්ති භවය, ඒ සියල්ල සංකතයි. මේ සියල්ලෙන් මිදීම නික්මීමට කියනවා නිර්වාණය. හැබැයි මේ නික්මීම පින්වතුනි සදාතනික නික්මීමක්. දැන් කාම ඡන්දේ ප්‍රථම ධානයේ නිසා කාම ඡන්දේ යටපත් කරලා බ්‍රහ්ම ලෝකේ ගියාට ඒ නික්මීම తాවකාලිකයි. ඒ බ්‍රහ්ම ලෝකේ ආයුෂයේ ගත කරලා නැවත මනුලෝකට වැටෙනවානේ, කාම ලෝකයට වැටෙනවානේ. ඒකෙන් සදාතනිකව ඉන්නවා කියලා එකක් නැහැ. නිර්වාණ ධාතුවටපත් වුණාම මේ ස්කන්ධයන්ගෙන්, ක්ලේශයන්ගෙන් මිදුනම ඒක සදහටම මිදීමක්. නැවත ඒ පුද්ගලයා හෝ ඒ ස්කන්ධයෝ නැවත හට ගැනීමක් වන්නේ නැහැ. ඒක සදාතනික නිරෝධයක්. ඒක තමයි පරම නෛෂ්ක්‍රම්‍යේ පරම නික්මීම. ඊට පස්සේ තියෙනවා විපස්සනා. විපස්සනා කියලා කියන්නේ අපේ సంతානෙහි තියෙනවා මේ සංසාරයට, පංච උපාදාන ස්කන්ධයට ඇලුම් කරන්නා වූ ඊටාම දුරු කිරීමට අපහසු කෙලෙස් ටිකක්. ඒ ක්ලේශ තමයි පළවෙනි එක, අවිද්‍යාව. ස්කන්ධයන්ගේ යථා ස්වභාවය තේරුම් නොගැනීම. ඊළඟට ස්කන්ධයන්ට ඇලුම් කරන තෘෂ්ණාව. ස්කන්ධයෝ ආත්මයක් ලෙස සලකන්නා වූ දෘෂ්ටිය. මේ ස්කන්ධ එකමුතුවට අරගෙන මම මම කියලා සලකන්නා වූ අස්මිමානය. ඒ වගේම ස්කන්ධයන්ගේ යථා ස්වභාවය පිළිබඳව තියෙනා වූ සැකය, විචිකිච්ඡාව. ඔය කියන මෝහය, තෘෂ්ණාව, දෘෂ්ටිය, මානය, විචිකිච්ඡාව කියන ක්ලේශ ධර්ම පහ විශේෂයෙන්ම මේ ස්කන්ධ సంతානය පිළිබඳව වැරදි අවබෝධවලට ඇවිල්ලා ඒ ස්කන්ධයන්ගේ අපිව බඳවනවා. ඒ නිසා අපිට සසරෙන් එතර වෙන්නට බැරි වෙනවා. මේ කලින් කියපු සියලුම කාමච්ඡන්දාදී ඇතිවන්නේ ඔය ක්ලේශයන් නිසා. ඒවා තියෙන තාක් කල් අපි සසරෙන් මිදෙන්නේ නැහැ. නැවත නැවත උපදින්නට නියමිතයි. ඒ කියන ක්ලේශ ධර්මය අපි සම්පූර්ණයෙන් නසන්නට ඕනේ. ඒක කරන්නේ මාර්ග ඥානයෙන්. ඒවායේ නිරෝධයට කියන නිර්වාණය කියලා. එතකොට මාර්ග ඥානය ඇති කර ගැනීම සඳහා අපි ක්‍රමානුකූල වේ ක්ලේශයන් යටපත් කරමින් ඊට විරුද්ධව ඥානය දියුණු කරන්නට ඕනේ. ඒකට කියන විදර්ශනාව කියලා, විපස්සනා කියලා. විපස්සනා විදර්ශනා කියලා කියන්නේ එලෙසට ඒ ක්ලේශ ධර්මයන් දුරු කරමින්, තුනී කරමින්, සත්‍ය තේරුම් ගනිමින් කරන්නා වූ මානසික ගවේෂණය. ඒ විපස්සනාව සිද්ධ කරනකොට අපි ක්ලේශයන් තුනී කිරීම වශයෙන් අවිද්‍යාවෙන් ඉවත් වෙනවා, තෘෂ්ණාවෙන් ඉවත් වෙනවා, මානෙන් ඉවත් වෙනවා, දෘෂ්ටියෙන් ඉවත් වෙනවා, විචිකිච්ඡාවෙන් ඉවත් වෙනවා. ඒවා යටපත් කරමින් තුනී කරනවා. ඒක ප්‍රථම ධානයෙන් කරන ක්ලේශ යටපත් කිරීමට වඩා වෙනස් එකක්. ප්‍රථම ධානයෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංචවිධ නීවරණ ධර්මයන් යටපත් කළාට ඒවා නැවත හටගන්නවා. සහ ඒ ධාන ලාභියාට තමන් කෙරෙහිද මානෙ තියෙන්නට පුළුවන්. සමහර වෙලාවලට ඒ ධානයේ ආත්මය ලෙස ගන්න දෘෂ්ටියක් තියෙන්නට පුළුවන්. මේ ආදී ලෙසට දෘෂ්ටි මාන ආදී සම්බන්ධයෙන් දුර්වීමක් අනිවාර්ය නැහැ. යටපත් වීම අනිවාර්ය නැහැ. විදර්ශනාවේදී ඒ කී සියලුම අකුසල ධර්මයෝ, වැරදි ක්ලේශයෝ තුනී වෙන්නට පටන් ගන්නවා. ගැඹුරින් යටපත් වෙන්නට පටන් ගන්නවා. එසේ තුනී වෙලා යටපත් වෙලා දවසක ඒ ක්ලේශ ධර්මයෝ සම්පූර්ණයෙන්ම නැසනවා, සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඒ නිසා මේ ක්ලේශයන් තුනී කිරීම වශයෙන්, යටපත් කිරීම වශයෙන් ඒ ක්ලේශයන්ගෙන් වෙන්වීමට කියනවා විදර්ශනාව කියලා. ඒකත් නික්මීමක්. මොන ක්ලේශයන්ගෙන්ද? අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, දෘෂ්ටියෙන්, මානෙන්, විචිකිච්ඡාව. මේ ක්ලේශ ධර්මයෝ තමයි ප්‍රධාන වශයෙන්ම අපේ సంతානය මේ සංසාරයට බැඳ තබන්නේ. ඊට අමතරව ඒකේ තියෙනවා තව භවයට ඇලුම් කිරීම, සසරට කල නොකල කිරීම, මේ ආදී ලෙස ඒ තෘෂ්ණාදී ක්ලේශයන්ගේ එක එක මැනිෆෙස්ටේෂන් නැත්තම් පැතිකඩ ටිකක් තියෙනවා. ඒවත් විපස්සනාවෙන් දුර. නමුත් ප්‍රධාන වශයෙන් ওই කෙලෙස් පහ තමයි අපි දුරු කරන්නේ. ඊළඟට තියෙන සබ්බේපි කුසලා ධම්මා නික්ඛම්මන්ති පෞච්චති. අපි දානයක්, සීලයක්, භාවනාවක් සිද්ධ කළොත්, අඩුම තරමේ බත් පිඩක් කාට හරි දන් දුන්නොත්, වතුර බැටිලා ඉන්න සතෙක්ට અભේදානය දුන්නොත්, තමන්ට එන නිന്ദා අපහාසයක් ඉවසුවොත්, ඒ වගේම අදිෂ්ඨාන පූර්වකව තමන් යම් කිසි කුසල ක්‍රියාවල නියලුනොත්, ධර්මයේ දේශනා කරොත්, බණ ඇහුවොත්, බණ පොතපත ලිව්වොත්, මේ මොනම හරි කවර කරුණක් සිද්ධ කළත් ඒ සියල්ලම කුසල්නේ. ඒ කුසල කර්ම සිද්ධ කරනකොට අපේ సంతානේ අකුසල යටපත් වෙනවා. ඒකට කියනවා තදංග ප්‍රහාණය කියලා. කොටින්ම කියනවා නම් දන් දෙනකොට පවා මේ ක්ලේශය යටපත් වෙනවා. එසේ ක්ලේශයන්ගෙන් අපි මිදෙනවා. මහග්ගත මට්ටමට, ධ්‍යාන මට්ටමට ආවොත් ගැඹුරින් යටපත් වෙනවා. ලෝකෝත්තර මට්ටමේදී සදහටම මිදෙනවා. ඉතින් මේ විදිහට සියලු කුසල ධර්මයෝ සියලු අකුසලයන්ට ප්‍රතිපක්ෂයි. කුසල් කරනකොට సంతානේ අකුසලයන්ගෙන් මිදෙනවා, අකුසලයන්ගෙන් නික්මෙනවා. මොකද අකුසල ධර්මය අපේ సంతානේ ලුහු බැඳගෙන එන సంతානේ නිධානගත ක්ලේශයෝනේ. ඒවට කියන අප්‍රහීන ක්ලේශය, සමහරකට අනුසය කියලත් කියනවා. මෙන්න මේ ක්ලේශයන්ගෙන් හිත මුදවාගෙන කුසල පාර්ශවයේ හිත පවත්වා ගැනීම අකුසලයෙන් නික්මීමක්, අකුසලයෙන් ඉවත්වීමක්. ඒ නිසා මොන කුසලයක් කරත් ඒකට කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා. නෛෂ්ක්‍රම්‍ය වර්ග පහක් තියෙනවා. අර කලින් කියපු කාම වස්තුන්ගෙන්, භවයන්ගෙන්, ඒ වගේම කාම සිටිවිලි වලින් කෙලෙසයන්ගෙන් නික්මීමනේ නෛෂ්ක්‍රම්‍ය කිව්වේ. ඒක අවස්ථා ක්‍රම පහකට සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි ඝරබන්ධනේ නික්මීම. ඒකට කියනවා ප්‍රෞද්ධ්‍යාව කියලා, පැවිද්ද ප්‍රෞද්ධ්‍යාව. දෙවෙනි එක තමයි කාම ඡන්දයෙන් නික්මීම. ඒකට කියනවා ප්‍රථම ධානය කියලා. ඊළඟට සියලු සංකතයන්ගෙන් වෙන්වීම, නිර්වාණ ධාතුව. අර කියපු මාන, දෘෂ්ටි, අවිද්‍යා, තෘෂ්ණා, විචිකිච්ඡාදී වූ ක්ලේශයන් තුනී කරමින්, ඒ ක්ලේශයන් යටපත් කරමින්, ඒවායින් නික්මෙමින් මාර්ග ඥානය කරා යන විදර්ශනාව. ඊළඟට සියලු අකුසලයන් කෙරෙන් මිදෙන්නා වූ සියලු කුසල ධර්මියොත් නෛෂ්ක්‍රම්‍ය වෙනවා. මෙන්න මේ කියන නෛෂ්ක්‍රම්‍ය පහ වර්ධනය කර ගන්නවා නම් එදාට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සම්පූර්ණ වෙනවා. මේකෙදි විශේෂයෙන් මතක තියා ගන්නට ඕනේ, ගෘහ බන්ධනයෙන් මිදීම නෛෂ්ක්‍රම්‍යයක් ලෙස අපි දක්වන්නේ මේ සංසාරයට සාපේක්ෂව. නැත්තම් කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේ වගේ ධර්ම දේශනා ඇහෙනකොට මේ ගෘහ ජීවිතයේ ගත කරන අයට නෛෂ්ක්‍රම්‍ය පුරන්නට බැරිද, ගෘහ ජීවිතයේ ගත කිරීම වරදද? එහෙම එකක් නෙවෙයි බුදුදහමේ තියෙන්නේ. ගෘහ ජීවිතයේ ගත කරන අයට ඒ යුතුකම් ආදි ඉෂ්ට කරන්නට ඕනේ. මොකද ඔවුන් ඒ ගෘහ සමාජයේහිට බැඳිලා ඉන්නේ. ඒ යුතුකම් වලින් මිදෙන්නට බෑ. තමන් යම් සමාජයක වාසය කරනවා නම් ඒ යුතුකම් තමන් ඉෂ්ට කරන්නට ඕනේ. පැවිද්දට ආපු කෙනත් එහෙමයි. පැවිද්දට ආපු කෙනා පැවිද්දේදී ආචාර උපාධ්‍යයන් වහන්සේලාගේ යුතුකම් ඉෂ්ට කරන්නට ඕනේ. සබ්‍රක්මචාරීන් වහන්සේලාට උපකාර කරන්නට ඕනේ. සාංගික කුටිසෙනසුන් තමන් පරිහරණය නොකලත් ඒවා පොදුවේ පිරිසුදු කරන්නට ඕනේ. සෙනසුරට පැමිණෙන ආගන්තුක ස්වාමින් වහන්සේලාට වත්පිළිවෙත් දක්වන්නට ඕනේ. ඒ වගේම තමන් ආගන්තුකෝ සෙනසුනකට ගියා නම් ඉන්න ස්වාමින් වහන්සේලාට වත්පිළිවෙත් දක්වන්නට ඕනේ. තමන්ට දන් දෙන දායකයන්ට බණ ආදී දේශනා කරමින් යුතුකම් ඉෂ්ට කරන්නට ඕනේ. සමහර වෙලාවලට ආරාධනාවලට නිවෙස්වලට වැඩම කරලා උන්ට ධර්මඥානය ලබා දෙන්නට ඕනේ. මේ ආදී ලෙසට ස්වාමින් වහන්සේලාටත් ඒ පැවිදි සමාජයේ ඉන්නකොට ගිහියන්නා සම්බන්ධයේ තියෙනකොට යුතුකම් ඉෂ්ට කිරීම තියෙනවා. ඒකෙන් මිදෙන්නට බෑ. ගෘහ ජීවිතයේ ගත කරන අයටත් එහෙමයි. තමන් ගෘහ ජීවිතයක් ගත කරනකොට තමන්ගේ දෙමව්පියන්ට සලකන්නට ඕනේ, අඹ දරුවන්ට සලකන්නට ඕනේ, යහළු හිත මිත්‍රාදීන්ට ඥාතීන්ට. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, පුත්ත දාරස්ස සංඝෝ ඒතං මංගල මුත්තමං, ඥාතකානංච සංඝෝ ඒතං මංගල මුත්තමං, මාතා පිතු උපට්ඨානං ඒතං මංගල මුත්තමං. අඹ දරුවන්ට සැලකීම, දෙමව්පියන්ට සැලකීම, නෑ හිත මිතුරන්ට සැලකීම මංගල කාරණාවක්. සිංහාලෝවාද සූත්‍රයේදී තමන්ට ජීවිතයේ සමාජයේ හමුවෙන කොටස් හයක් දිසා හයකට නම් කරලා බුදුරජාණන් වහන්සේ තමන්ගෙන් ඉතිවීතු යුතුකම් පැහැදිලිව දේශනා කරානි. මේ විදිහට ඒ ගෘහ ජීවිතයේ ගත කරන කොට යුතුකම් ඉෂ්ට වෙනවා. ඒ යුතුකම් ඉෂ්ට කිරීමත් කුසලයක් වෙනවා. ඒක උපකාර කරගෙන නිවන් මඟ යාගන්නට පුළුවන් වෙනවා. පැවිද්දෙත් ඒ යුතුකම් ඉෂ්ට කරන්නට ඕනේ පැවිදි ජීවිතයේදී. නමුත් මෙතන බෙදීමක් තියෙනවා, වෙනසක් තියෙනවා. ගෘහ ජීවිතයේදී ඒ යුතුකම් ඉෂ්ට කරමින් නිවන් මඟ යනකොට එතන ඇති වෙනවා ක්ලේශ බන්ධනය කියලා එකක්. ඒකට කියනවා ඝර බන්ධනය කියලා. ඝර බන්ධනය කියලා කියන්නේ හරියට ගෘහයක අපි බැඳලා තියෙනවා. ඒකනේ අපි සිංහල භාෂාවෙන් වචනයක් කියන්නේ බඳිනවා කියලා. කසාද බඳිනවා කියලා බඳිනවා කියන එකේ අර්ථය තමයි යන්නට බැරි විදිහට යම් කෙනෙකුින් බඳිනවා කියන එකයි. නික්මෙන්නට බෑ, ගැලවෙන්නට බැරි විදිහට. ඒක ගැලවෙනකොට ඒ තව කෙනෙක් එක්ක කතා බහ කරලා නැත්තම් හිත්‍රිදෙවීන් වෙලා එහෙම නැත්තම් ඒ කොමාරියේ බිඳීමට ටිකක් අපහසුයි. ඒක ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒක තමයි බන්ධනය කියලා කියන්නේ. ඒක තමයි ලංකාවේ ওই බඳිනවා කියන වචනේ සිංහල භාෂාවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකෙදී ඒ බන්ධනේ හේතු කරගෙන අනිවාර්යෙන් ඇති වෙන දෙයක් තමයි ක්ලේශ ස්නේහය. ඒ ස්නේහය අපි කොච්චර දුර හිටියත් ඒකෙන් මිදෙන්නට බෑ. ඒ නිසානේ අර සවැත් නුවර ස්වාමින් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වඩිනකොට කොසල් මහා රජුරුවන්ගෙන් එහෙම නැත්නම් ඒ ප්‍රභූවරුන්ගෙන් බල සම්පන්නයන් දඬුවම් දීලා තිබුණානේ පිරිසකට. සමහරු දඬු කඳේ ගහලා තිබුණා, සමහරු එක්තරා වැල් වලින් වැල් පටවල් වලින් බුබුස්තන වලින් බැඳලා තිබුණා, සමහරුන්ට ඒ කියන්නේ යන්න අය දම් වැල් වලින් බැඳලා තිබුණා. මේ විදිහට දඬු කඳේ ගහලා ඒ තෘණ වලින් බැඳලා දම් වැල් වලින් බැඳලා ඔවුන්ට නොඑක් වද බන්ධන දීලා ඔවුන් හිර කරලා තිබුණා. මේක දැකලා ස්වාමින් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දේශනා කරානේ, ස්වාමීනි අරතරං විශාල බන්ධන වල හිර වෙලා ඉන්න සත්වය අපි දැක්කා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ, නේතං දල්හං නතං දල්හං බන්ධන මාහු ධීරා යදාය සංදාරු ජං බබ්බ ජංච සාරත්ත රත්තා මණි කුණ්ඩලේසු පුත්තේසු ධාරේසු චයා අපෙක්ඛා ඒතං දල්හං බන්ධන මාහු ධීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං ඒතම් පිච්චෙත්වාන පරිම්බජන්ති අනපෙක්ඛිනෝ කාම සුඛං පහායාති. ඒ වෙලාව බුදුරජාණන්සේ දේශනා කරන මහණෙනි නතං දල්හං බන්ධනමාහු දීරා. ඔය දඬු කඳේ ගහලා දන්වැල් වලින් බැඳලා තියෙන එක නියම බන්ධනයක් කියලා ඥානවන්තයෝ නම් කියන්නේ නැහැ. නතං දල්හං ඒවා දැඩි කියලා කියන්නේ නැහැ. නතං දල්හං බන්ධනමාහු දීරා. යදා යසං දාරු ජං බබ්බජංච. අයස කියලා කියන්නේ දන්වැල් යකඩ වලින් බැඳලා, දාරුජ කියලා කියන්නේ දඬු කඳේ ගහලා, බබ්බජ කියලා කියන්නේ බුබුස් කියන තන වර්ගයක් තියෙනවා, ඒ කඩන්න අමාරුයි. ඒකෙන් ඒවා එකතු කරලා මිටියක් වගේ අරගෙන ඒ ලණු හදලා ඒකෙන් බැඳලා තිනේ, කඩන්න ලේසි නෑ. යදායසං දාරු ජං බබ්බජංච. මේවා වලින් බැඳලා තිබීම නියම දැල දැඩි බන්ධනයක් කියලා ඥානවන්තයෝ කියන්නේ නෑ. සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු ධාරේසු ච යා අපෙක්ඛා. මණිකුණ්ඩල ඒ කියන්නේ ස්වර්ණාභරණ කෙරෙහි, රන්තරම් මිදි මුණුක් කෙරෙහි, මුතු මැණික් කෙරෙහි, මිල මුදල් කෙරෙහි යම් කිසි බැඳීමක්, ඇලීමක්, සාරත්ත වීමක්, ඒ වගේ රත් වීමක්, මත් වීමක් තියෙනවා නම් සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු ධාරේසු ච යා අපෙක්ඛා. තමන්ගේ දරුවන් කෙරෙහි, පුත්‍රයන් දියණිවරුන් කෙරෙහි, බිරිඳ කෙරෙහි, සැමියා කෙරෙහි යම් කිසි අපේක්ෂාවක් තියෙනවා නම් මෙයා මගේ, මේ කෙනා මගේ අයිතියක් කියලා. පුත්තේසු ධාරේ සුච යා අපෙක්කා ඒතං දල්හං බන්ධනමාහු දීරා. මහණෙනි ඥානවන්තයෝ මේක තමයි දැඩි බන්ධනය කියලා කියන්නේ. හේතුව මොකද? ඕහාරිනං සිතිලං දුප්පමුංචං. ඕහාරිනං සිතිලං මේක අරගෙන එහෙම යන්නට පුළුවන්. මේ දැන් අර දඬු කඳේ ගහලා හිටියොත් මේ බන්ධනයේ තියෙන තැනින් එළවෙන්නට බෑනේ. එතනම ඉන්නට වෙනවා. දන් වැලෙන් බැඳලා හිටියොත් එමේ එතනම කැරකි ඉන්නට වෙන දිහාවකට යන්නට බෑ කඩා ගන්නකම්. හැබැයි මේ අඹදරුවන් කෙරෙහි ගර බන්ධනයේ තියෙනකොට, වස්තුව දේපල ඉඩකඩන් කෙරෙහි ගර බන්ධනයේ තියෙනකොට යන්න එන්න බාධාවක් නැහැ. නිසා ඕහාරිනම් සිතිලං මේක සියුම් එකක්. එහෙම නැත්නම් මේක අර දැඩිව පේන එකක් නෙවෙයි. අපිට අර යකඩෙන් බැඳලා තියෙනවා, ඒ වගේම අයසින් බැඳලා තියෙනවා, තෘණ වලින් බැඳලා තියෙනවා වගේක් නෙවෙයි. සිතිලං දුප්පමුංචං. හැබැයි තියෙන ගැටලුව තමයි මිදෙන්නට බෑ. මේ ගර බන්ධනයේ තියාගෙන රට රාජ්‍යවලට පිටත් වෙලා ගියත්, බිරිඳ ඉන්නේ ලංකාවේ, පැසැමියා ඉන්නේ ඇමරිකාවේ, නැත්තම් වෙන දිසාවක, වෙන නගරයක, දරුවන් ඉන්නේ පිට රටක, දෙමව්පියෝ ඉන්නේ වෙන රටක, මේ වගේ කොයි කොයි දිසාවල දුර දුර හිටියත් ඒ බන්ධණයෙන් අපි මිදෙන්නේ නැහැ. සම්බන්ධය තියෙනවා. ඒ නිසා එකෙන් මිදෙන්න ලේසි නැහැ. දුප්පමුංචං. ඒ දේවල් වල, ඒ රටවල් වල මොනවා කරත් අපි වාර්තා කරන්නට ඕනේ, දැනුම් දෙන්නට ඕනේ, නැත්තම් හිත්‍රි දීම් වෙනවා, බලාපොරොත්තු තියෙනවා, අපේක්ෂා තියාගෙන ඉන්නවා. ඒ නිසා අපිට සිත් පරිදි හැසිරෙන්නට බෑ මේ බන්ධනේ තියෙනකන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දුප්පමුංචං, ඒකෙන් මිදෙන්නට ලේසි නැහැ. ඒ නිසා තමයි දක්වලා තියෙන්නේ බිරිඳක් හා සැමියෙක් එකම නිවසේ වාසය කරත්, යොදුන් ගානක් දුරින් වාසය කරත්, ඒ තින සකින්චන භාවයෙන් මිදෙන්නේ නැහැ. ඕනෝන් කෙරේ තින අපේක්ෂාවෙන්, රාගාදී සිත් වලින්, ආසා වලින්, තෘෂ්ණා වලින් මිදීමක් වන්නේ නැහැ. ඒකට කියනවා සකින්චන භාවය කියලා. හැම තිස්සෙම වෙන කියලා කාන්දමක් අපි තව යකඩයක් එක්ක තියෙනකොට කාන්දන් දෙකක් තිබුණොත් විකර්ෂ ඍණ සහ උතුරු සහ දකුණු කෙළවරවල ඒවා එකිනෙකට ඇදෙනවානේ, ඒ පැත්තට සෙලවෙනවානේ. ඒ විදිහට යම් කෙරේ කෙරේ අපේක්ෂාවක්, බලාපොරොත්තුවක්, ආදරයක්, බැඳීමක් තියෙනකොට කොච්චර දුර හිටියත් අපේ සිත ඒ පැත්තට නැඹුරු වෙනවා. අපේ සිත ඒකෙන් මුදව ගන්නට බෑ. ඒ නිසා මේ ගර බන්ධනයේ විශේෂයෙන් තියෙනකොට කොච්චර දුරට ගියත් මේකෙන් මිදෙන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒතං දල්හං බන්ධන මාරු මාහු ධීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං ඒතම්පි චෙත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනෝ කාම සුඛං පහය. සමහර ඥානවන්තයෝ මේ ගර බන්ධනයේ කඩලා ඒ කාම සුඛේ කෙරෙහි අපේක්ෂාවෙන් තොරව එයින් නික්මෙනවා. ඒ නිසා මෙතන කල්පනා කරන්නට ඕනේ, ගෘහ ජීවිතයේ වාසය කරන අයට පාරමී පූර්ණයේ ක්‍රමෙන් නිවන් මඟ යාගන්නට බැරිව නෙවෙයි. නමුත් ඒ ඝර බන්ධනයේ සහිතව ඒකේ තියෙන්නේ ලොකු තෘෂ්ණාදී බන්ධන සහිතව තමයි ඒ ගමන යන්නට තියෙන්නේ. පැවිද්දේදී පින්වතුනි ඔය කියන බන්ධනේ ඇතිවන්නේ නැහැ. යුතුයකම් ඉෂ්ට කරන්න ඕන බව ඇත්ත. නමුත් අර තෘෂ්ණාවෙන් බැඳීම් ඇති කරගෙන වාසය කිරීමක් පැවිද්දේ ඇත්තේ නැහැ. කොටිම්ම ගුරුවරයා ශිෂ්‍යයා අතරවත්, තවත් සබ්‍රක්මචාරීන් වහන්සේලා දෙදෙනෙක් අතරවත්, ගිහියෙක් සහ පැවිද්දෙක් අතරවත් ඒ වගේ අපේක්ෂා තියෙන බන්ධන තියෙන්නට බෑ. එහෙම තිබීම පැවිද්දට බාධාවක්. එනිසා පැවිද්දා කුරුල්ලෙක් වගේ තමන්ට කැමති කැමති දිසාවලට යන්නට පුළුවන්. හැබැයි ඒකෙදි මතක තියාගන්න පැවිද්දේ මුල් කාලයේදී එහෙම ශිෂ්‍යයන්ට පිටත් වෙන්නට බෑ. මොකද හේතුව ඔවුන් සුදුස්සෝ වෙන්නට ඕනේ තනියම ජීවත් වීම සඳහා. ඒ සඳහා නිස්සය මුත්තක සුදුසුකම් හදාගන්නට ඕනේ. ඒ සුදුසුකම් හදාගත්තට පස්සේ භික්ෂුවට කියනවා සේරිචාරී භික්ෂුවක් කියලා. සේරිචාරී කියලා කියන්නේ තමන්ට කැමති දිසාවක යන්නට පුළුවන්. කැමති දිසාවක ගිහිලා වාසය කරන්න පුළුවන්. නමුත් ධර්මයේ ඉගෙනගෙන තියෙන නිසා සුදුසු තැන් නුසුදුසු තැන් මේ භික්ෂුව හොඳට දන්නවා. ඒ නිසා තමයි ඉස්සල්ලාම ගුරුවරු යටතේ ඉගෙන ගන්නට ඕනේ. ඒ සමාජවලට ගියාම හැසිරෙන හැටි, බණ කියන හැටි, ඇසුරු කළ යුතු නොකළ යුතු අය දැනගන්නට ඕනේ. ඒවා ඉගෙන ගන්න එකට නිස්සය මුත්තක ගුණධර්ම දියුණු කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ ඊට අමතරව කිසිම කෙනෙක් සමග රාගයෙන් තෘෂ්ණාවෙන් බන්ධනයක් ඇති කර ගැනීමට පැවිද්දාට ගැළපෙන්නේ නැහැ, සුදුසු නැහැ. ඒක තියෙනකොට පැවිද්ද බාධා සහිතයි. ඒ නිසා පැවිද්දත් යුතුකම්, හැබැයි යුතුකම් ඉෂ්ට කරන්නට ඕනේ. ආචාර උපාධ්‍යයන් වහන්සේලාගේ යුතුකම්, ඒ වගේම සබ්‍රක්මචාරීන් වහන්සේලාගේ යුතුකම්, දායක දායිකාවන්ගේ යුතුකම් සහ විශේෂයෙන් තමන්ගේ දෙමව්පියෝ දෙදෙනාගේ යුතුකම්, ඒක විශේෂයෙන් ඉටු කරන්නට ඕනේ. ඔන්න ඔය කියන යුතුකම් ටික ඉෂ්ට කරනවා. නමුත් අර බන්ධන අපේක්ෂාවෙන් තොරව දෙමව්පියෝ වුණත් ඒ පැවිදි දරුවා කෙරෙහි අර ගිහි කෙනෙක්ගෙන් තරම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද හේතුව එතන බන්ධනේ සිඳලා නිසා. ගිහි අය වුණත් සමහර වෙලාවට උදව් උපකාර කළාට ඒ අපේක්ෂාව තියාගන්නේ නැහැ. මොකද පැවිද්දාසා ගිහියා අතර ලොකු වෙනසක් තියෙන නිසා. එහෙම අපේක්ෂා තියාගන්නවා නම් ඒකෙන් ඒ පුද්ගලයෝම තමයි පීඩාවට පත්වන්නේ. මොකද පැවිද්දාට එහෙම අපේක්ෂා තියාගෙන සම්බන්ධතා තියා ගැනීමට අවකාශයක් නැහැ. ඒක පැවිද්දට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා පැවිද්දේ තියෙන්නේ යුතුකම් ඉෂ්ට කළ යුතුයි. නමුත් ඒ බන්ධනයකින් තොරව ගෘහ ජීවිතයේදී යුතුකම් ඉෂ්ට කරනකොට කැමති වුණත් නැති වුණත් ඒ වගකීම් බන්ධන ඇති වෙනවා. මොකද තමන් ගෘහ ජීවිතයේ ගෘහයෙන් ප්‍රයෝජන ලැබමින් වාසය කරන නිසා. සමහර කෙනෙක් ගෘහ ජීවිතයේදී අපේක්ෂා නැතිව තනියම වාසය කරනවා වෙන්නට පුළුවන්. නමුත් ඒ ගෘහයේ දරුවන්ගෙන් ඥාතීන්ගෙන් ප්‍රයෝජන ලැබෙන නිසා අපේ කරදරයක් වූ වෙලාවකදී ඔවුන්ට ඒ උපකාර කිරීම අනිවාර්යයි. මොකද එහෙම කරේ නැත්නම් යුතුකම් පැහැර හැරීම. ඒ නිසා මේ ගෘහ ජීවිතයේ විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ, ගෘහයක වේවා පැවිද්දක වේවා වාසය කරනකොට මොන පාරමිතා පූර්ණය කරත් යුතුකම් ඉෂ්ට කිරීම අනිවාර්යයි. ඒක මෙතනින් බහදා කරලා නැහැ. හැබැයි ගෘහ ජීවිතයේදී යුතුකම් ඉෂ්ට කරනකොට අර බන්ධනයක සහිතව තමයි යුතුකම් ඉෂ්ටවන්නේ. පැවිද්දේදී ඒ බන්ධන නැහැ. ඒ නිසා තමයි ධර්මයේ ශ්‍රවණය කරනකොට අතීතේහි සමහර ඥානවන්තයෝ කල්පනා කරේ සම්භාදෝ ගරාවාසෝ රජෝපතෝ අබ්බෝ කාසෝ පබ්බජ්ජා. සම්භාදෝ ගරාවාසෝ, මේ ගෘහ වාසයේ බාධා සම්බාධ සහිතයි. යුතුකම් ඉෂ්ට කරමින් කුසල් කරන්න බැරි කමක් නෙවෙයි, නමුත් ගැඹුරින් ගැඹුරින් කුසල් කරන්නට බාධයි. ඒ කියන්නේ එක දිගට භාවනා කරන්නට, පැය ගණන් සමාධියට සමවදින්නට, ඒවා කරන්නට මේ ගෘහ ජීවිතේ ලේසි නෑ. දරුවන්ගේ වැඩ තියෙනවා, අඹ දරුවන්ගේ වැඩ, අඹ ස්වාමියාගේ බිරිඳගේ යුතුකම් තියෙනවා, දෙමව්පියන්ගේ යුතුකම් තියෙනවා, මේවට කැප වෙන්නට ඕනේ. ගේදොර ආදිය රැකබලා ගන්නට ඕනේ, අසල්වාසීන් සමග කටයුතු කරන්නට ඕනේ, ඥාතීන්ගේ මගුල් වලට යන්නට ඕනේ, ඒ වගේම මළ ගෙවල් වලට සහභාගී වෙන්නට ඕනේ, ගෙට ගෙවදීම් වලට යන්නට ඕනේ, දරුවන් කුඩා දරුවන්ගේ උත්සව වලට යන්නට ගියේ නැත්නම් ඒ සමාජයෙන් ගැලවෙන්නේ. ඒ නිසා ඒ සමාජ ජීවිතයේදී ඒ රැකියාව නිසා රැකියා ස්ථානයේ තියෙන කටයුතු වලට සහභාගී වෙන්නට ඕනේ. මෙන්න මේ කියන සියලු කටයුතු එක තමයි යන්නේ, යුතුකම් තමයි. නමුත් අර ගැඹුරු ප්‍රතිපදාවට බාධයි. මොකද්ද ගැඹුරු ප්‍රතිපදාව? ධ්‍යාන ඉපදවීමට, විදර්ශනා භාවනා වැඩිවීමට, මාර්ගඵල උපදවා ගැනීමට, ඒ වගේම උසස් සීලයන් ආරක්ෂා කර ගැනීමට මේවට බාධයි. ඒ නිසා තමයි සම්භාදෝ ගරාවාසෝ කියලා කීවේ. ඒකෙන් කියන්නේ ගිහි ජීවිතයේ ඉන්න කෙනෙක්ට නිවන් දකින්නට, නිවන් මාර්ගේ යන්නට බැහැ කියන එක නෙවෙයි. විසාකා මහෝපාසිකාව ගෘහි ගෘහණියක් ලෙස තමයි මාර්ගඵල ලැබුවේ. අනාථපිණ්ඩික සිටුවරයා ගෘහපතියෙක් ලෙස තමයි මාර්ගඵල අධිගමනය කළේ. ඒ වගේම නොයෙකුත් සැවැත් නුවර වාසය කරපු අනේකවිධ ගිහියෝ මාර්ගඵල ආදී අධිගමනය කරා බුද්ධ කාලෙදී. ඒ නිසා ගෘහ ජීවිතේ නිවන් මඟ යාගන්නට පුළුවන්. නමුත් ඒක බාධා සහිත ගමනක්. ඒක ගැඹුරෙන් ගැඹුරෙන් කරන්නට අමාරුයි. දැන් උදාහරණයට ගෘහ ජීවිතයක උනත් කෙනෙක්ට මාර්ගඵල ලැබුවත් ওই අභිඥා ආදී උපදවා ගන්නට ලේසි නැහැ. කලාතුරකින් කෙනෙක් කරන්න පුළුවන් එක ලෙහෙසි නෑ. ධ්‍යාන උපදවා ගැනීම එහෙම පවත්වා ගැනීම ටිකක් අපහසුයි. මොකද හේතුව ඒ තියෙන බන්ධන වලින් ඇතිවෙන බාධකේ. සම්භාදෝ කියලා කියන්නේ කුසල කර්මයට බාධකයි. සියලු කුසල කර්මයට ගෘහ ජීවිතයේ බාධකයි. නමුත් ඥානවන්තයෝ ඒ ගෘහ ජීවිතයේ කුසල කර්ම සිද්ධ කර ගන්නවා. නමුත් විශේෂයෙන් අධිශීලය, අධිචිත්තය, අධිප්‍රඥාව ගැඹුරින් දියුණු කර ගැනීමට අනේක විධ බාධා එනවා ගෘහ ජීවිතේ. ඒ නිසා තමයි කිව්වේ සම්භාදෝ ගරාවාසෝ රජෝපතෝ. මේ ගෘහ ජීවිතය හේතු කරගෙන ඒ ගෘහ ජීවිතේ සකස් වෙලා තියෙන ක්‍රමයට අනේක විධ ක්ලේශ ධර්මයෝ අපි වෙත ගලාගෙන එනවා. ක්ලේශ ධර්මයෝ ඇවිස්සෙනවා. හරියට දූවිලි සහිත නැත්තම් කැලිකසල සහිත අපිරිසුදු පාරක යනකොට දූවිලි ඇවිස්සෙනවා වගේ, දූවිලි රැස් වෙනවා වගේ, දූවිලි ඇඟ තැවරෙනවා වගේ අපේ මේ ගෘහ ජීවිතයේ වාසය කරනකොට රාගාදී ක්ලේශ ධර්ම අපවත ගලාගෙන එනවා. ඒ අපේ సంతානේ නැගී එනවා, ඉස්සෙනවා. ඒ නිසා රජෝපතෝ අබ්බෝ කාසෝ පබ්බජ්ජා. පැවිද්ද කියන එක මේ සම්භාද රහිත තැනක්. අර කියපු ගෘහ ජීවිතේ සම්භාද නැහැ. ගෘහ ජීවිතයේ වාසය කරත් පැවිද්දේ වාසයක යුතුයකම් ඉෂ්ට කරන්නේ. යුතුයකම් කියන ඒවා බාධකලේ සලකන්න හොඳ නැහැ. යුතුයකම් ටික තමන් ඉෂ්ට වෙන්නට ඕනේ. හැබැයි මේ යුතුයකම් ක්ලේශ ධර්මයෝ සමග මිශ්‍ර වෙලා නම් එතරම් බාධකේ. ඒ නිසා තමයි දැන් උදාහරණයකට අපි හිතමුකෝ වෙඩින් එකකට මගුල් ගෙදරකට යන්න උනා කියලා. මෙතන බෑනේ අපිට කුසල සිත ලේසියෙන් පවත්ව ගන්න. මේ වගේ තැනක අපිට බැහැනේ භාවනාවක් සිද්ධ කරන්න. අපිට මොකද අනිත් සමාජයේ ඉන්න හැමෝම ඒ කෙලෙස් වලට බරව විනෝදයෙන් තමයි ගත කරන්නේ. එතන සින්දු කියන්නට ඕනේ, නටන්නට ඕනේ, ඒ ආහාර පාන ගන්නට ඕනේ, ඒ වගේම ලෞකික දේවල් කතා කළ යුතුයි. ඒ වගේ තැනකට ගිහිල්ලා ලෝකෝත්තර දෙයක් දස කතාවක් එහෙම කතා කරන්නට බැහැනේ. එනිසා යුතුයකම් ඉෂ්ට කිරීම දෙතනම තිබුණත් ගෘහ ජීවිතයේ යුතුයකම් ටික කෙලෙස් හා මිශ්‍රයි. උතනයි තියෙන වෙනස. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ කෙලෙස් සහිත මිශ්‍ර යුතුයකම් ටිකක් තියෙන්නේ. රැකියාවක ඉසිද්ධ කරන්න ගියත් ඒ වගේම යම් යම් යුතුයකම් ඉෂ්ට කරනකොට ඒවා කෙලෙස් සමග මිශ්‍ර වෙනවා. ඒකෙන් සිත මුදවාගෙන කටයුතු කිරීම ලෙහිසි නෑ. එහෙම කරනවා නම් ඊටාම ගැඹුරු සිහියකින් අවධානයකින් කරන්නට ඕනේ. කලාතුරකින් කෙනෙක් ඒවට සමර්ථ වෙන්නට පුළුවන්. හැබැයි එහෙම උත්සාහවත් වෙනකොට එයා සමාජයෙන් එක විදියකට කොන් වෙන්නට පුළුවන්. අමුතු ලෙස පෙනී සිටින්නට පුළුවන්. ඒ නිසා ඒකත් මුදවා ගන්නට ඥානවන්තව කටයුතු කරන්නට ඕනේ. විසාකා මහෝපාසිකාවට පවා ඒක සම්පූර්ණයෙන් මිදෙන්නට බෑනේ. එතුමියත් ගිහිල්ලා ඒ විවාහ උත්සවවලදී, මංගල උත්සවවලදී සම්භාවනීය කාන්තාවක් ලෙස ඒවට සහභාගී වෙනවා. ඒවට සහභාගී වෙනකොට ඒ තමන් ගෘහණියක් වශයෙන්, ගිහි කෙනෙක් වශයෙන් ඒ සතුටු සාමිචියේදීම් ඒ ලෞකික කතාවල යෙදෙන්නට ඕනේ. එහෙම නැතුව මේකෙන් සම්පූර්ණයෙන් මිදිලා ඉන්නට බෑ. ඉතින් ඒ නිසා ඒ යුතුයකම් ටික සියල්ලක්ම කෙලෙස් සමග මිශ්‍ර වෙලා තියෙන්නේ. පැවිද්දේ තියෙන යුතුයකම් එහෙම නෙවෙයි. පැවිද්දේ තියෙන යුතුයකම් ගත්තොත් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේට වත්පිළිවෙත් කළත්, උන්වහන්සේට උපස්ථාන කළත් ඒක කරන්නේ කුසල සිතේ. මොකද ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ පවා බන්ධනේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. යුතුකම තමයි ඉෂ්ටවන්නේ. තමන්ගේ අපහසුතාවයට ඒ යුතුකම් ටික ඉෂ්ට කරලා දෙනවා. ශිෂ්‍යයයි අටුකම් ටික ඉෂ්ට කරලා දෙනවා. ස්වාමීන් වහන්සේට ධර්ම විනය ඉගැන්වීම පහසුවෙන් සිද්ධ කරගන්නට. එහෙම නැත්නම් ඒ බණ භාවනා ප්‍රතිපත්ති පුහුණු කරගන්න. මොකද උන්වහන්සේගේ ආදර්ශයෙන් උපකාරයෙන් තමයි ශිෂ්‍යයයි ගුණ ධර්ම ටික දියුණු කරගන්නේ. ඒ වගේම සාංගික සෙනසුනක් පිරිසිදු කළත් ඒක සිද්ධ කරන්නේ ඒ ඉන්න බොහෝ දෙනාගේ ප්‍රයෝජනෙ පිණිස. තමන්ගේ කුටිසෙනසුන් සුද්ධ පවිත්‍ර කළත් ඒවා සිද්ධ කරන්නේ තමන්ගේ වස්තු විසද කිරියතාවේ ඇති කරගෙන සමාධි සම්බුද්ධංගේ සහ ප්‍රඥා ධම්ම විචේ සම්බුද්ධංගේ ඇති කර ගැනීම සඳහා. ගිහි කට්ටියත් එක්ක ගනුදෙනු කරමින් ඔවුන්ට උපකාර කිරීම වශයෙන් භුක්තානුමෝදනාවක් සිද්ධ කරත් එතන කතා කරන්නේ ධර්මයක්. ගිහි නිවසකට ගිහිල්ලා ධර්මයෙන් අනුග්‍රහ කළත් එතන කතා කරන්නේ ධර්මයක්. ඒ විදිහට පැවිද්දේ පිංගතුනි ධර්ම දේශනා කිරීමකදී, වත්පිළිවෙත් කිරීමකදී, ඒ වගේම බුද්ධ වන්දනා කිරීමකදී, තමන්ගේ පෞද්ගලික කටයුතු සීලාදී ගුණ පූරණයකදී, පින්ද පාතේ වැඩිමකදී, දානේ වැළඳීමේ හැම තැනකම අර බන්ධනයෙන් තොරව කටයුතු කරන්නට තමයි කටයුතු සැලසිලා තියෙන්නේ. ඒ නිසා යුතුයකම් ඉෂ්ට කරත් ඒවා කෙලෙස් බන්ධන වලින් තොරව තමයි ඉෂ්ට කරන්නේ. ඒ නිසා තමයි ඥානවන්තයෝ කල්පනා කරන්නේ අබ්බෝ කාසෝ පබ්බජ්ජා. පැවිද්දේ යුතුයකම් ටික තිබුණත් ඒවා අර කෙලෙස් සමග මිශ්‍ර නොවිච්ච යුතුයකම් නිසා කුසල් කිරීමට බාධාවක් නෑ. ගැඹුරුවෙන්ම කුසල් කරන්නට පුළුවන්. අදි සීලය, අදි චිත්තය, අදි ප්‍රඥාව දිනු කරන්නට පුළුවන්. මේ සියලු වත්පිළිවෙත් කරමින් උනාසිරට දුතාංග පූර්ණේ කරන්නට පුළුවන්. සමාධි භාවනා දිනු කරන්නට පුළුවන්. විදර්ශනා වඩන්නට පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට සංඝයා රැස් වෙන්නට ඕනි. උපෝසතයට වෙන්න පුළුවන්, විනය කර්ම වලට වෙන්න පුළුවන්, උපසම්පදා උත්සවයකට වෙන්නට පුළුවන්, සංඝ සන්නිපාතයකදී වෙන්නට පුළුවන්. එහෙම රැස් වුණත් ස්වාමින් වහන්සේලා ලෞකික දේවල් නෙවෙයිනේ කතා කරන්නේ. එතනදී දස කතාවෙන් යන්නට ඕනි. දාන කතා, සීල කතා ආදී කතා කරන්නට, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා කතා කරන්නට ඕනි. සිත දියුණු කරගන්න හැටි, ධර්ම කරුණක තියෙන සැකයක්, ධර්ම කරුණක් පිරිසුදු කර ගැනීමක්, ධර්ම දේශනා කිරීමක්, ඒ වගේම නැත්තම් තමන්ට ප්‍රත්‍යයන්ගෙන් අඩුපාඩුවක් තියෙනවා නම් කෙනෙක්ට ඒවා දාන ශීර්ෂයෙන් උපකාර කිරීමක්. මේ විදිහට පින්වත්නි පැවිද්දේ සම්පූර්ණ පදනමම හැදිලා තියෙන්නේ කෙලෙස් වලින් තොරව වාසය කිරීමටයි. ඒ නිසා මේ නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ මතක තියාගන්න යුතුකම් ඉෂ්ට නොකිරීමක් එහෙම නෙවෙයි. නෛෂ්ක්‍රම්‍ය පුරනවා කියලා තමන්ට පැවරී තියෙන යුතුකම් වලින් බැහැර වෙලා ඉන්නවා කියලා එකක් බෑ. මොකද යම් කිසි සමාජයක අපි ජීවත් වෙනකොට ඒ සමාජයෙන් අපි ප්‍රතිලාභයක් ලබනවා. ඒ ප්‍රතිලාභයට සරිලන ලෙස අපි ප්‍රතිඋපකාරයේ යුතුකම් ටික ඉෂ්ට කරන්නට ඕනේ. රටක බදු ගෙවනවා කියන්නේ එහෙම එකක්. ඉතින් ඒ විදිහට ඒ සමාජය නොඩෙක් කරන්නට ඒකෙන් මිදීම සීලයේ තියෙන අඩුපාඩුවක්. නෛෂ්ක්‍රම්‍ය පිරීමක් නෙවෙයි. නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ අර කියපු ඒ යුතුකම් ආදිය සිදු කරනකොට කාමයන්ගෙන් තොර වෙලා ඒක සිද්ධ කිරීම. ගිහි ජීවිතයේදී ඒක සිද්ධ කරන්නට අමාරු නිසා මොකද ඥානවන්තයෝ කරන්නේ ඒ කෙලෙස් වලින් මිදිච්ච යුතුකම් තියෙන පැවිද්ද නැමැති ජීවිතයකට පැමිණෙනවා. ඒ නිසා තමයි ඔය ඝර බන්ධනීය සිඳීම කියන එක නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවක් ලෙස දක්වලා තියෙන්නේ. ඉතින් පැවිද්දෙට උනත් ඒ පුළුවන් තරම් වගකීම් වලින් බැහැර වෙන්නට ඕන නම් බුද්ධ ශාසනයේදී නම් ඉස්සල්ලාම නිස්සය මුත්තක කියන ගුණාංග ටික හොඳට ඇති කරගෙන තමන්ට පැවිදි උපසම්පදාව ලබා දුන් ආචාර්යයන් වහන්සේට උපකාර කරන්න වෙනත් ශිෂ්‍යෝ ඉන්නවා නම් එහෙම නැත්තම් බෑ විනස් ශිෂ්‍යෝ ඉන්නවා නම් ඒ රැකබලා ගැනීමට අන්න ඒ භික්ෂුවට පුළුවන් කැලේකට ගිහිල්ලා හුදකලාම වාසය කරමින් කටයුතු සිද්ධ කරන්න. පිණ්ඩපාතයෙන් යැපෙන්න. ඒතර ගිහියන් සමග පවා සම්බන්ධය බොහොම අඩුයි. පිණ්ඩපාතයේ පූජ කරනකොට නිවසකට වැඩම කරොත් නම් බණක් කියන්නට වෙනවා. නමුත් නිවසකටත් වැඩම නොකර පිණ්ඩපාතයේ වඩින්න පුළුවන් පුරුදු වුණොත් අද කාලේ වගේ බොහෝ සම්බන්ධතා අඩු කරගෙන තමන්ට ඒ තමන්ගේ ගැඹුරු ප්‍රතිපදාවන් වල නියැලෙන්නට පුළුවන්. එතකොට ඒ සඳහා සුදුසු පරිසරයකට යා යුතුයි. එහෙම නැතුව තමන් සංගයේ අතරවාසය කරමින් කිසිදු වත්පිළිවෙත් ආදී සිදු නොකරමින් බණ භාවනාවල යෙදෙනවා නම් එතන සීලේ අඩුවක් සිද්ධ වෙනවා. ඒකෙන් තමන්ගේ සමාධිය ආදී පිරිහෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තමන්ගේ ආචාර උපාධ්‍යයන් වහන්සේට රැකබලා ගන්නට කවුරුත් නැත්නම් තමන්ට කැලේකට ගිහිලා භාවනා කරන්න බෑ. තමන්ට පැවිද්ද ලබා දීපු ධර්ම විනය උගන්නපු ආචාර්යයන් වහන්සේලාට දිව්‍ය අතීතක් උපස්ථාන කරන්න එපැයි. නිස දෙන ආචාර්යයන් වහන්සේට විතරයි අපිට ඒ වෙලාවේ විතරක් උපස්ථාන කරන්න. අනිත් සියලු ආචාර්යයන් වහන්සේලා දිවි හිමියෙන් උපස්ථාන කරන්න බැදී සිටිනවා. ඉතින් තවත් ස්වාමින් වහන්සේලා ශිෂ්‍යෝ ඉන්න හින්දා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් සමහර තැන්වල ඒ වගේ ශිෂ්‍යෝ නැතිනම් තමන් ඒ වනයෙන් පවා ඇවිල්ලා ඒ උපස්ථාන ආදී සිද්ධ කළ යුතුයි. ඒකත් කරන්න ඕන නිස්සරණ අධ්‍යාසයෙන්. ඒ නිසා මේ වගකීම් වලින් මිදීම කියලා එක අපි හොඳින් තේරුම් ගන්නට ඕනේ. මෙතන නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවෙන් අදහස් කරන්නේ ඒ කෙලෙස් බන්ධනයෙන් මිදීමයි. ඒ නිසා තමයි ගෘහ ජීවිතයේ නික්මී පැවිද්දකට පැත්වීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ලෙස දක්වලා තියෙන්නේ. ඉතින් කාමච්ඡන්දයෙන් ඊට පස්සේ පැවිද්දකටපත් උනත් නොපවත්පත් නොඋනත් තමන්ගේ සිත තුළ කාමච්ඡන්දේ තියෙනවා. කාමච්ඡන්දේ ඇති වෙනවා. ස්ත්‍රී පුරුෂයන් කෙරෙහි, ධන ධාන්‍ය කෙරෙහි, වස්තුව කෙරෙහි ඇති වෙන්නට පුළුවන්. ඒවා තමන් සන්තක නොඋනත් ඒවා පිළිබඳ සිටිවිලි ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කුටි සෙනසුන් ආදී පිළිබඳව ආශාවල් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තනතුරු නම්බුනාම පිළිබඳව ආශාවල් ඇති වෙන්නට පුළුවන්. ගරුබුහුමන් සම්බන්ධයෙන් ආශාවල් ඇති වෙන්නට පුළුවන්. ඒක ප්‍රතග්ජන ස්වභාවයනේ. ඉතින් මේ විදිහට මේ කාම ඡන්දේ හිත තුළ පැන නගින්නට පුළුවන්. මේක යටපත් කරගන්නට ඕනේ. ඒකට පැන නගින්න දෙන්නේ නැතුව අපේ సంతානයේ පුළුවන් තරම් ඒ කාම ඡන්දයෙන් බැහැර කරන්නට ඕනේ. ඒක සිද්ධ කරන්නට නම් හිත එක අරමුණක එකඟ කරන්නට ඕනේ. එසේ එකඟ කිරීමට කියනවා සමත භාවනාව කියලා. ඒ සමත භාවනාව භාවනාව දියුණු කරගෙන යනකොට ආරම්මන සම්පත්තිය කියන ඒ අරමුණ ඉතාම හොඳින් සිතට ප්‍රකට වෙලා ඒ තුළින් පටිභාග නිමිත්ත කියන විශේෂ අරමුණ හිතට ලැබිලා ඒ මත පදනම් කරගෙන තමන්ට පුළුවන් සිත කෙලෙස් වලින් ගලවාගෙන ප්‍රථම ධානයට පත්වන්නට. එහෙම ප්‍රථම ධානයට පත් වෙලා ඉහළ ධානවලට පත්තුණු උත්තමයාගේ සිතට කාමච්ඡන්දේ නැගෙන්නේ නැහැ. කාමච්ඡන්දෙන් මිදිලා ඉන්නේ. ඒකත් නෛෂ්ක්‍රම්‍යයක් පින්වතුනි. ඒ නෛෂ්ක්‍රම්‍ය සිද්ධ කරන්නේ සිත ඇතුලේ සිදු කරන භාවනාවෙන්. මේ සියල්ල මේකිනකට අපහසුයි. කෙනෙක් හිතෙන්නට පුළුවන් භාවනාව තමයි අමාරු නෛෂ්ක්‍රම්‍ය නෑ. විශේෂයෙන්ම සමහර කෙනෙක්ට පැවිද්ද කියන එක අතිශය අමාරුයි. පැවිදි වෙනවා කියන එක ලෙහෙසි කියලා හිතන්නට එපා. ඒ පැවිද්දක් කියලා එක ගන්නකොට ඒ ගෘහබන්ධනයේ තිබේ එක අනිවාර්ය එකක් නෙවෙයි. නමුත් ගෘහබන්ධනයේ තියෙන ආදීනවේ ප්‍රකට වෙන්නට ඕනේ. ආදීනවේ ප්‍රකට වුණත් ඒක කඩන්නට තරම් හිතේ ශක්තියක් තියෙන්නට ඕනේ. ඒ නිසා යම් කෙනෙක් පැවිදි වෙලා ඉන්නවා නම් ඒ පැවිද්ද අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨයි. ඒක ලෝකේ කරන්නට තියෙන අතිශයම අපහසු දෙයක්. මේ ගෘහ ගර බන්ධනයෙන් මිදිලා තමන් මේ ක්ලේශ බන්ධන වලින් තොර ජීවිතයක් ගත කරනවා කියන එක. ඒක මොනාකාරී පැවිද්ද වුණත් ඒක දුෂ්කරයි. තාපස පැවිද්දක් වෙන්නට පුළුවන්, පරිබ්‍රාජක පැවිද්දක් වෙන්නට පුළුවන්, බුද්ධ ශාසනයේහි භික්ෂුවත්වයක් භික්ෂුණීත්වයක් වෙන්නට පුළුවන්, සාමණේරාදී තත්වයක් වෙන්නට පුළුවන්, අද කාලේ සිල්මෑණී කියන තත්වය වෙන්නට පුළුවන්. මේ සියලුම පැවිද්දවල් පිංගතුනි දුෂ්කර ක්‍රියාවක්. ඒ පැවිද්දට ඝර බන්ධනයේ සිඳින්නට පුළුවන් වෙන්නට ඕනේ. සමහර වෙට හිතනවා වෙන්නට පුළුවන් මේ තත්ත්වවල හිටියේ නැත්තම් ඝර බන්ධනයේ මට සිඳින්නට තිබුණා කියලා. ඒක සැබෑ වෙන්නට පුළුවන්. නමුත් ඒක සිඳ ගන්නට අපහසුතාවයේ තමයි තියෙන්නේ. ඒක සමහර විට දරුවන් නිසා, විවාහයක් නිසා වෙන්නට පුළුවන්, නැත්තම් වෙන වෙන සම්බන්ධතා පටන් ගත්ත කටයුතු නිසා වෙන්නට පුළුවන්. ඒ කවරක් හෝ නිසා ඒකේ දුෂ්කරතාවය තමයි තියෙන්නේ. ඒකෙන් කියන්නේ නැහැ අනිවාර්යෙන් ගෘහබන්ධනයේ සිඳලා හැමෝම පැවිදි වෙන්නට ඕනේ කියලා. අපි තේරුම් ගන්නට ඕනේ ඒ ගෘහ ජීවිතයේ තියෙන මේ කෙලෙස් බන්ධනය, කෙලෙස් දුෂ්කරත්වය තේරුම් ගත්ත පමණින් ගෘහබන්ධනයේ සිඳින්නට බෑ. ඒකට ලොකු වීරියක් තියෙන්නට ඕනේ. ඒකට ලොකු සිතේ බලයක් තියෙන්නට ඕනේ. කෙලෙස් වලින් සිත මුදවා ගන්නට තරම්, ඒ වස්තුන්ගෙන් තොරව වාසය කිරීමට තරම් ලොකු ආත්ම ශක්තියක් කෙනෙක්ට තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි මහා බෝධිසත්වෝ සමහර ආත්ම භාවවලදී අපි වගේ සාමාන්‍ය ජීවිත නෙවෙයි රජකම් කරන අවස්ථාවල පවා රජකම් අතහැරලා මහාන වෙන්නේ තාපස පැවිද්දෙන්. ඒක මහා බලවත් සිත් ඇති පුද්ගලයන්ට සිද්ධ කරන්න පුළුවන් දෙයක්. විශේෂයෙන් අරතරන් තත්ත්වවලට ඇවිල්ලා රජකම කියලා කියන්නේ කවුරුත් කැමති දෙයක්නේ. රජකම නිසා මුළු රටටම ලොකු සේවයකුත් සිද්ධ වෙනවානේ, විශේෂයෙන් බෝධිසත්වයෝ වැනි චරිතයකින්. ඒ වගේ තත්වයක ඉන්න කෙනෙක් තමන්ගේ දරුවන්, බිරින්දෑවරුන්, රජ රට රාජ්‍ය සම්පත් සියල්ලක්ම අතහැරලා ෂණේකින් මේ ගරබන්ධනයේ සිදලා පැවිදි වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් කියලා හිතන්නට එපා. මොකද ඒක සිඳලා පැවිද්ද වුණාම ආපහු එල රජකම ගන්නවා කියලා එකක් නැහැ. අපරාධය මට රජකම අතහැරියේ කියලා සිතවිල්ලක් ඇවිල්ලා ආපහු එන්න පුළුවන් කියලා එකක් නැහැ. මේ පැවිද්දට යනවා කියන්නේ කෙලින්ම මේ සියල්ල අතහැර යනවා කියන එකයි. ඒ නිසා ඒ ගරබන්ධනයේ සිඳිනවා කියන එක සුළුපටු කොට සලකන්නට එපා. ඒ නිසා ඒ ගෘහබන්ධනයන් සිදු කර පැවිදි වෙච්ච හැම දෙනාම ඒ බැරෑරුම් කටයුත්ත සිද්ධ කළා කියන එක අපි සිහි කරන්නට ඕනේ. ඒ වගේම තමයි මේ ප්‍රථම ධානය කියන එකත් ඒ විදිහටම අමාරු දෙයක්. ඒ නිසා මේව සංසන්දනය කරන්න යන්න හොඳ නැහැ. පැවිද්දට වඩා අමාරු ප්‍රථම ධානයේ දාදී ලෙසට. පැවිද්දෙන් පැවිදි වෙන්නට තියෙන අමාරුතාවය එකක්. ප්‍රථම ධානය උපදවා ගන්නට තියෙන අපහසුතාවය තව එකක්. දැන් උදාහරණයකට ගත්තොත් අපි කියනවා සර්බ සියලු දානයන් අභිභවනවා ධර්ම දානය. හැබැයි ධර්ම දානය දෙන්නට ලෙහෙසි නෑ. ඒකට ධර්මය ඉගෙනගෙන තියෙන්නට ඕනේ. ආමිස දානය කියන එකත් ලෙහෙසි එකක් නෙවෙයි. දැන් උදාහරණයකට කාට හරි ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ඒ වගේම කවුරු හරි කෙනෙක් රුපියල් ලොකු විශාල මුදලක් පරිත්‍යාග කරනවා. මේ දෙකෙන් කවරක්ද පහසු කියලා ඇහුවොත් බොහෝ දෙනා කියයි ධර්මයේ දේශනා කරන එක පහසුයි. ධර්මයේ දන්නවා නම් ඒක ධර්මයේ නිවැරදිව දේශනා කිරීමේ කෞශල්‍යය දිනු කර ගැනීම වෙනම එකක්. නමුත් ඒ කෞශල්‍යය තමන් තුළ තියනවා කියලා හිතන්නකෝ. එහෙම තියෙනකොට තමන්ගේ ලොකු වස්තුවක් පූජා කිරීම ධර්ම දේශනාවකින් ධර්ම දානයක් දෙනවා කියලා කිව්වම ඒකෙන් ඒ ධර්ම දානයේ දීමේදී ලොකු අතහැරීමක් නැහැනේ. මොකද බණ කීවා කියලා තමන්ගේ මොකක්වත් නැති වෙන්නේ නැහැ. හැබැයි වස්තුව දෙනකොට ඒක නැති වෙනවා. විශේෂයෙන් ශරීර කොටසක් එහෙම දෙන්න වුණොත්. එනිසා ධර්ම දානය අනිත් දානයන්ට වඩා බලසම්පන්න බව සහ සත්වයාට ප්‍රයෝජන බව ඇත. නමුත් ආමිස දානය දෙනවා කියන එක ලෙහෙසි නෑ පිංගතුනි. අභේ දානේ දෙනවටත් වඩා සමහර ආමිස දාන දෙන එක අමාරුයි. විශේෂයෙන් ලොකු ධනයක් එහෙම පරිත්‍යාග කරන්න වෙනවා නම්, සමහර වස්තුන් අතහරින්න වෙනවා නම්, අංගපසංග ආදී දන් දෙන මේක ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ආමිස දාන, ධර්ම දාන, අභේ දාන ආදී අපි වෙනම සංසන්දනය කරමින් මේක අපහසුයි මේක ලේසි කියලා හිතන්නේ නැතුව ඒ හැම එකටම විශේෂ ගරුත්වේ දීලා පුරන්නට ඕනි. ඒ වගේ තමයි පැවිද්ද කියන එක වෙනමම ක්‍රියාවක්. ඒක පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි ප්‍රථම ධානය උපදවා ගන්නවා කියන එක. ප්‍රථම ධානය උපදවා ගන්නවා කියලා කියන්නේ අපිට සිත සියලු අරමුණු වලින් වෙන් කරලා යහපත් අරමුණක පිහිටවාගෙන ක්‍රමානුකූලව සිත දියුණු කරන්නට ඕනි. ඒ සඳහා ලොකු කැපකිරීම කරන්නට ඕනි. තමන්ගේ ආසාවල් අතහරින්නට ඕනි. හුරු පුරුදු අතහරින්නට ඕනි. ඒ සඳහාම යොමු වෙන්නට ඕනි. පැය ගණන් ඒකෙම ඉන්නට ඕනි. මෙබැයි ඊට පස්සේ කාලයක් යනකොට ඒක මිහිරක් බවට පත් වෙනවා භාවනාව. ඒ තුලින් තමන් කෙලෙස් ටික යටපත් කරගෙන ගැඹුරු සමාධියකටපත් වෙන්නට ඕනි. නැවත ඒ කෙලෙස් අපි කෙලෙස් වලට හිත යොමු නොකර ඉන්නට ඕනි. ඒ ප්‍රථම ධානයේ පවත්වා ගැනීම සඳහා ආහාර ගන්න ප්‍රමාණය, කාල සටහන, සැතපෙන වේලාව, භාවනා කරන නොකරන වේලාවල්, පිණ්ඩපාත යන වේලාවල් සියල්ල පරිපාලනය කරගන්නට ඕනි. ඒකෙදි විශේෂයෙන්ම තමන්ගේ ප්‍රතිපත්තිය ධානයේ නිසා සමහර ප්‍රතිපත්තීන් බාධා කරන්නට පුළුවන්. සමහර දුතහංග ආදී නිසා තමන්ගේ ධාන ආදී පිරිහෙනවා නම් ඒව අපව අතහරින්නට ඕනි. ඒ ප්‍රථම ධානයේ පවත්වා ගන්නට. ඒක වැදගත් වෙන්නේ වෙන කිසිවක් නෙවෙයි, තමන්ට මේ වෙලාවේ වැදගත් වන්නේ කවරක්ද කියන එක අපි සිහි කිරීමයි. දැන් උදාහරණයකට පැවිද්දේ මුල් කාලවලදී අපි කරන්නට ඕනේ ධර්ම විනය හොඳින් ඉගෙනගෙන අපේ සුදුසුකම් හදා ගැනීම. ඒ සුදුසුකම් හදා ගැනීමේදී සමහර කෙනෙක්ට ගැඹුරු ප්‍රතිපත්ති කිරීමේ ආසාව එන්නට පුළුවන්. දිගටම භාවනා කිරීමට, ගැඹුරු දුතාංග පූර්ණේ කිරීමට, ඒවා පූර්ණේ කරනකොට සමහර ශරීර අපහසුතා ඇවිල්ලා තමන්ගේ ධර්ම විනය අධ්‍යාපනයේ බාධා වෙන්නට පුළුවන්. ඒ වෙලාවේදී ගුරුවරු දැඩි ලෙස ආවාද කරනවා. ඒ ප්‍රතිපත්තීන් බැහැරට තියලා තමන් ධර්ම විනය පුරුදු කරන්නට ඕනේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පැවිදි වෙච්ච දවසේ ඉඳලා ජාති දුතාංග දරියෙක් වුණාට අපි හැමෝට මේක කරන්න අවශ්‍යත් නැව කරන්නටත් බෑ. දාටි ජාති පාංශුකූලික දුතාංග දරයෙක් කියලා කියන්නේ පැවිදි වෙච්ච දවසේම සියලු දුතාංග සමාදන් වෙච්ච උත්තමයෙක්. ඒ වගේ කෙනෙක්ට තමයි බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු මහා පාංශුකූල චීවරය දරන්නට පුළුවන්. ඉතින් උන්වහන්සේ සියල්ල සමාදන් වුණා. ඉතින් ඒ පස්සේ පිරිනිවන් පානකම් මේ සියල්ල අනුගමනය කළා. එහෙම කියලා අපි මුළු ජීවිත කාලයෙන් පුළුවන් අයට ඒක කරන්නට පුළුවන්. නමුත් හැමෝට මේ මට්ටම කරන්නට බෑ. ඒ නිසා ඒ කාලවලදී අපි කල්පනා කරන්නට ඕනේ ධර්ම විනය ඉගෙන ගන්නකොට ඒකට මුල් තැන දෙන්නට ඕනේ. ඊළඟට ඒ සුදුසුකම් ටික හදාගෙන නිස්ස මිදිලා තමන්ගේ නිවන් මාර්ගය පැහැදිලි කරගෙන භාවනා මාර්ගය පැහැදිලි කරාට පස්සේ අන්න පුළුවන් තමන්ට ඒ දුතහංග ආදී ගුණධර්ම ක්‍රමානුකූලව පූර්ණේ කරන්න, භාවනාදී වැඩිපුර කාලය යොමු කරන්න. ඒ වගේම තමයි මේ සමත භාවනාවක් වඩනකොටත් ඒ අපි හිතමුකො නිස්සේ මුත්තකාදී ගුණ දියුණු කරගෙන කමං හුදකලාව සමත භාවනාවටම යොමු වෙලා වඩනවා කියලා. ඒ වඩනකොටත් සමහර දුතාංග පූර්ණේ තමන්ගේ භාවනා පිරිහෙන්නට පුළුවන්. විශේෂයෙන් ওই නේසජ්ජිකාංගය ආදී පූර්ණණය කරනකොට, එහෙම නැත්නම් ඒකාසනිසාංගය ආදී පූර්ණණය කරනකොට සමහර රෝගාබාධ ඇති වෙන්නට පුළුවන්. ඒට සුදුසු ශරීරයක් නැතිනම් හැම දිනාටම හැම දුතාංගයක්ම සප්පාය නැහැ. එහෙම වෙන්නේ නැහැ. අතීතේ මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ සියලු දුතාංග රැක්කා කියලා අපිට සියලු දුතාංග සප්පාය වෙනවා කියලා එකක් නැහැ. ඉතින් ඒ තමන්ට සමහර දුතාංග පූර්ණණය කරනකොට ශරීරාබාධ රෝගාබාධ ඇති වෙලා සමාධිය පිරිහෙන්නට පුළුවන්. එන්න මේ ප්‍රථම ධ්‍යාන ආදී දියුණු කරනකොට තමන් ඒව අතහරින්නට උනේ බාධක දේවල් ප්‍රතිපatti. ඒකෙන් කියන්නේ විනය අතහරිනවා කියන එක නෙවෙයි. මොන ප්‍රතිපත්තිය පුරන්නටවත් විනය ශික්ෂාපද අතහරින්නට බෑ. මේ කියන්නේ ගැඹුරු පිණ්ඩපාතිකාදී ප්‍රතිපatti. එතකොට ඒවා තමන්ගේ සමාධියට බාධාවක් නොවේ නම් තමන්ගේ සල්ලේකේ සඳහා වැඩි දියුණුව සඳහා සසල දියුණුව සඳහා අනුන්ට ආදර්ශයක් සඳහා පුරන්නට ඕනි. ඉතින් මේ විදිහට මේ ප්‍රථම ධ්‍යානාදී පුරනකොට තමන් ලොකු කැපකිරීම කරන්නට ඕනි. ඒ සමාධිය දියුණු වෙන්නට ඕනි. දායකයන් තමක තියෙන සම්බන්ධතා අඩු කරගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම සමහර ස්වාමින් වහන්සේලාට ඉගැන්වීම් ආදී අඩු කරන්න සිද්ධ වෙනවා. කලාතුරකින් කෙනෙක් තමයි ඒ ධ්‍යානාදියත් ලබාගෙන ඒ ඉගැන්වීම් ධර්මදේශනා සිද්ධ කරන්නේ. ඉතින් මේ විදිහට මේ ප්‍රථම ධ්‍යානෙ උපදවනකොට අර සාසනික වශයෙන්ොත් ලොකු කැපකිරීම් කරමින් තමයි ඒ කාම ඡන්දයෙන් හිත මුදවාගෙන පවත්වා ගන්න. ඒකෙන් කියන්නේ බණ කියන භික්ෂූන් වහන්සේලාට ධර්මයේ උගන්වන අයට කෙලෙස් සහිතව ඉන්න පුළුවන් කියන එක නෙවෙයි. ඔවුන් විසින් තමන්ගේ සිත පුළුවන් තරම් කෙලෙස් වලින් මුදවාගෙන තමන්ගේ සාසනික කටයුතු වල නියැලෙන්නට ඕනි. ඊළඟට තියෙනවා විපස්සනා කියලා. විපස්සනාවත් ඒ වගේම ලෙහෙසි නෑ පින්වතුනි. මේ විදර්ශනා භාවනා වඩනවා කියන එකද සමතේ වඩනකොට යම් කිසි අරමුණක් තේරුම් අරගෙන ගුරු උපදේශය ඇතුව ඒකම අරමුණු කරමින් තමන්ගේ භාවනාව වර්ධනය කරනවා. විපස්සනා භාවනාව එහෙම නෙවෙයි. විපස්සනා භාවනාවට ඉස්සල්ලාම විදර්ශනා ප්‍රතිපදාව ඉගෙන ගන්නට ඕනි. තියෙන පරමාර්ථ ස්වභාවයන් ගැන දැනගන්නට ඕනි. පටිච්ච සමුප්පාදය දැනගන්නට ඕනි. අනුත්පන්න දුක්ඛය පිළිබඳ දැනගන්නට ඕනි. අනුත්පාද නිරෝධය පිළිබඳ ඉගෙන ගන්නට ඕනි. මේ විදිහට කරුණු කාරණා රාශියක් දැනගත යුතුයි විදර්ශනාව හරියට සිද්ධ කරන්නට. ඒකට හේතුව තමයි අපි එතරම් දියුණු සත්වයෝ නොවීම. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට යේ ධම්මා හේතුප්පබවා තේ සං හේතුන් තථාගතෝ ආහ කියන පද දෙකෙන් විදර්ශනාව පරිපූර්ණ කරගෙන සෝවාන් වෙන්න පුළුවන් වුණා. ඒ උන්වහන්සේගේ තියෙන සංසාරික ගුණ මහිමේ සහ ඥානයේ ප්‍රබලත්වය. අපිට ඒ තා විශාල ඥානයක් නැති නිසා අප විසින් ක්‍රමානුකූලව මේ භාවනාව ඉගෙන ගන්නට ඕනේ. ඒ භාවනාව ඉගෙනගෙන කාල වේලා අරගෙන භාවනා කරන් හිතේ සමාධිය දියුණු කරගෙන භාවනා කරන්නට ඕනේ. ඒ භාවනා කරනකොට ඥානය මුහුකරන පරිද්දෙන් කරන්නට ඕනේ. දිට්ඨි විසුද්ධිය ආදී ඥානය නැති කරගන්නට කාලයක් ගත වෙනවා. ඊට පස්සේ ඒ සෑම ඉරියව්වකම පුළුවන් තරම් ඒ භාවනා මානසිකාරයේ තියාගන්නට ඕනේ. ඒ සඳහා ලොකු අතහැරීම් සිද්ධ කරන්නට වෙනවා. සමහර වෙලාවලට තමන්ගේ විදර්ශනා චිත්තය වර්ධනය වෙන්න තියෙන සම්බන්ධතා එහෙම වෙනස් විදිහට සිද්ධ වෙන්න. හැබැයි පරිස්සම් වෙන්නට ඕනේ සමාජයේ වශයෙන් තමන් විහිළුවකට ලක් නොවීමට. නමුත් තමන්ගේ සිත ඇතුලේ ලොකු පරිවර්තනයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ සඳහා ලොකු මානසික බලයක් වීරියක් ප්‍රඥාවක් ඇති කරගන්නට ඕනේ. නිතරම තමන්ට පුළුවන් හැම තිස්සෙම තමන්ට ලැබෙන අරමුණු විදර්ශනාවට හරවන්නට ඕනේ. ඒ නිසා විදර්ශනාව කියන එක එහෙම සිද්ධ කරාට එකපාර දියුණු වෙනවා කියලෙකුත් නැහැ සමතේ වගේ. සමතේ නම් තමන් හරියට භාවනා කරොත් බොහෝ වෙලට ඒ සමාධිය ඇති වෙනවා. හැබැයි විදර්ශනා ඥානය වැඩෙන්නේ තමන්ගේ පාරමී ඥානයන් කියන්නේ හැකියාවන් අනුව සසර තියෙන හැකියාවන් අනුව ඒක සමහරවිට ඉතාම සෙමින් වර්ධනය වෙන්නේ. ඉතින් ඒ වගේ ක්‍රමානුකූලව මේක බොහොම පරිස්සමින් අවධානයෙන් සිද්ධ කරන්නට ඕනේ. ඒ සඳහා විටින් විට ධර්මඥානයත් ලබා ගන්නට ඕනේ. සමහරවිට ධර්ම දේශනා අහන්නට ඕනේ, සූත්‍ර කියවන්නට ඕනේ. එහෙම තමයි විදර්ශනා ඥානය වර්ධනය වන්නේ. දැන් සබ්බේපි කුසලා ධම්මා, සියලු කුසල ධර්මයොත් ලෙහෙසි නෑ පින්වතුනි. සාමාන්‍යයෙන් ලෝකයේහි අපි තමන් සන්තක හැම දෙයකටම ඇලුම් කරනවානේ. ඒ ඇලීම තියෙනවා. ඒ නිසා තමයි සමහර කෙනෙක්ට කුඩා දෙයක් නමුත් දෙන්නට බැරි. නමුත් ලෝකයේ බහුතරයක් මිනිසුන්ට ඒ තරම් ඇලීමක් නැහැ. නමුත් තමන් සන්තක දේවල් අතහැරිමින් දන් දෙනවා කියන එක ලෙහිසි නෑ පින්වතුනි. ඒ දෙන වස්තුවේ වටිනාකම වැඩි වෙන්න දුෂ්කරතාවයේ තියෙනවා. සීල් රකින්නවා කියන එක ඊට වඩා අමාරුයි. භාවනා කරනවා කියන එක ඊට වඩා අමාරුයි. කුසල චිත්තයක් ඇති කරගෙන ඒකට යොමු වෙලා කටයුතු කරනවා කියන එක ලෙහිසි නෑ. මේ අනවරාග සංසාරයේ දිහා බැලුවම මේ කුසල් කරන්නට අවස්ථාව ලැබෙන්නේ බොහොම කලාතුරකින්. කුසලයක් හිතු පරිදි කරන්නට බෑ. ඒකට සුදුසු පරිසර සකස් වෙලා තියෙනට. අපිට දැන් බෞද්ධයෝ වශයෙන් බණ අහන පිංගතුන්ට හිතෙන්න පුළුවන් ඒක අමාරු නෑ නේද? අපි ඕනතරම් දන් දෙනවා, සීල් රකින්නවා, භාවනා කරනවා කියලා. නමුත් සංසාරයක් එක බැලුවම පිංගතුනි මේ කුසල් කරන්න ලැබිලා තියෙන්නේ ඉතාම විශේෂ අවස්ථාවක්. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඒ සංසාරයේ තිබිච්ච පාරමී පුණ්‍ය බහිමේ සහ ඥානය වර්ධනය වෙච්ච නිසා යේ ධම්මා හේතු පබවා තේ සං හේතුන් තථාගත වාහ කියන ගුණපාව ධර්මපද දෙක ඇහෙනකොටම ධර්මාබෝධය සිද්ධ වුණා. ඒකට හේතුව ඒ මට්ටමට උන්වහන්සේගේ භවාංග සිත දියුණු කරගෙන ශ්‍රාවක පාරමිතාවන් පූර්ණය කරගෙන ඒකට සුදුසු පසුබිම හදාගෙන ආවේ. ඒ නිසා තමයි ඒ ඥානය ඉපදුනේ. ඒ වගේ මතක තියාගන්න මේ සංසාරය බැලුවම මේ කුසල් කරන්නට සුදුසුකම් තියෙන්නට ඕනේ. මොකද්ද පළවෙනි එක? සුදුසු ප්‍රතිසන්දියක් ලැබලා තියෙන්නට ඕනේ. සුගතියක ඉන්නට ඕනේ. දුර්ගතියේ ඉන්න අයට එහෙම කුසල් කරන්නට බෑ. කලාතුරකින් තමයි එහෙම කුසලයක් වෙන්නේ. ඒකට සුගති ප්‍රතිසන්දියක් තියෙන්නට ඕනේ. සුගති ප්‍රතිසන්දියක් තිබිලා ඊළඟට මේ නිවන් මග යන කුසල් කරන්නට නම් නිවන් මග අහලා තියෙන්නට ඕනේ, තේරුම් අරන් තියෙන්නට ඕනේ. ඒ වගේම ධර්මයක් අහපු නැති කෙනෙක් වුණත් කුසලයක් සිද්ධ කිරීමට තමන්ගේ ආත්මාර්ථය ගැන පමණක් හිතන්නේ නැතුව අන් අය ගැන හිතන්නට ඕනේ. පෞල යුතුකම් ආදී නම් බොහෝ අය සිද්ධ කරනවා. ඒවත් එක විදියකට කුසල් වෙනවා, යුතුකම් ශීර්ෂයෙන් සිද්ධ කළොත්. ඊට පස්සේ තමන්ගේ බාහිර අයට දන් දෙනවා කියන එක, තමන්ගේ සීලයක් රැකගෙන අනුන්ට උදව් කරනවා කියන එක, හානි නොකර ඉන්නවා කියන එක, මෙහෙමා පින්වතුනි ලෙහෙසි වෙන්නේ නැහැ. දැන් ගොඩක් අය අනිත් අයට හානි කරන්න ඇති බව ඇත්ත. නමුත් තමු සීලයක් ලෙස සමාදන් වෙලා තමන්ගේ ප්‍රතිපත්තියක් ලෙස ඒක සිද්ධ කරන එක ටිකක් අපහසුයි. විශේෂයෙන් දන් දෙන එක ලෙහෙසි නෑ. ඊළඟට භාවනා වඩමින් අන් අයට මෛත්‍රී සහගත සිතිවිල වලින් කටයුතු කරන එක ලෙහෙසි නෑ. අපිට හැමතිස්සෙම අනුන්ගේ වැරදි හොයන්න හිතෙන්නේ, අනුන්ට දෝෂාරෝපණය කරන්න හිතෙන්නේ, අනුන් වරදක් කරොත් අපි ඒකට ප්‍රති ප්‍රහාර දෙනවා. ඒක ඉවසන්නට හුරු නෑ. සත්‍යවාදීව වාසය කරන එක මිනිස්සු එච්චර නැඹුරු වෙන්නේ නැහැ. මේ විදිහට බැලුවම සංසාරයක් සහ ලෝකයක් එක්ක බැලුවම මේ මනුස්ස ලෝකයේ තමයි කුසල් කරන්න අවස්ථාව තියෙන්නේ. දිව්‍ය ලෝකේ තියෙන්නේ පින්වතුනි විනෝද වෙන්නට. බ්‍රහ්ම ලෝකේ නම් ඒ ධානාදී කුසල් වර්ධනය කරගන්නට පුළුවන්. ඉතින් මනුස්ස ලෝකයේ තමයි මේ දස පාරමිතාදී පූර්ණය කරන්න ලැබෙන්නේ. ඒකත් මේ මනුස්ස ලෝකයේ සුදුසු පරිසරයක සුදුසු ඥානයක් ඇතිව ඉපදිලා, ඒ සුදුසු ධර්ම පරිසරයේ ලැබිලා, ගුරුවරුන්ගෙන් දෙමව්පියන්ගෙන් ආදර්ශ ලැබිලා, ප්‍රතිරූප දේශ වාසයක වාසය කරනකොට තමයි මේ කුසල් කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ඒකට සුදුසු ප්‍රතිසන්දියක් තිබිය යුතුයි, යෝනිසෝ මනසිකාරයේ පැමිණිය යුතුයි, ඒක සිද්ධ වන්නට ධර්මඥානීය තිබිය යුතුයි, ඒකට කල්යාණ මිත්‍රයා ලැබිය යුතුයි, ඒ සඳහා කල්යාණ මිත්‍රයෝ ලැබෙන ප්‍රතිරූප දේශ වාසයක වාසය කළ යුතුයි. මේ විදිහට බැලුවා මේ සියලු කන්ඩිෂන්ස් ටික කරුණු ටික සම්පූර්ණ වෙනකොට තමයි කුසල් සිද්ධවන්නේ. ඒ නිසා මේ සබ්බේපි කුසලා ධම්මා නෙක්ඛම්මන්ති පෞච්චති කියන පාඨයත් සාමාන්‍ය ලෙහෙසි එකක් නෙවෙයි. ඒක සංසාරයක් එක බැලුවම ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඉතින් මේ සියලු නෛෂ්ක්‍රම්‍යන්ට ඉහළින්ම තියෙන නෛෂ්ක්‍රම්‍ය තමයි නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතුව කියලා කියන්නේ පැමිණිය හැකි අනුත්පන්න දුක්ඛේ සදාතනික නිරෝධය, ක්ලේශයන්ගේ අනුත්පාද නිරෝධය. ඒ නිර්වාණ ධාතුව කියන එක සියලු දුක්ඛයන්ගෙන් අමිශ්‍ර වූ, දුක්ඛයන්ගෙන් තොර වූ, කිසිදු පලිබෝධයකින් තොර වූ පරම සුඛ ස්වභාවයක්. ඒ ස්වභාවයට පත්වීම තමයි අපි මේ ප්‍රතිපදා පූර්ණයේ කිරීමේ මූලිකම ඉලක්කය. ඒක තමයි උසස්ම නෙක්ඛම් මේ පිංගතුනි. ඒට පත්වීම අන් සියලු දේට වඩා දුෂ්කරයි. ඒක බය නැතුව කියන්නට පුළුවන්. පැවිද්ද වේවා, ප්‍රථම ධානයේ වේවා, විපස්සනා වේවා, සියලු කුසල ධර්ම වේවා, මේ නෙක්ඛම් නිර්වාණ ධාතුවට පත්වීම තමයි අමාරුම දේ, අපහසුම දේ. ඒ සඳහා තමයි අනිත් නෙක්ඛම් සියල්ලම පරිපූර්ණ කරන්නේ. නිර්වාණ ධාතුව එහෙම තමයි නෙක්ඛම්මය. ඒට පත්වීමත් සසරෙන් නික්මීමක්. ඒ නිසා ඒටත් නෙක්ඛම්මය කියලා කියන්නට පුළුවන්. ඉතින් මේ විදිහට මේ නිර්වාණ ධාතුවට පත්වීම සඳහා අර කියපු සියලු ගුණාංග දියුණු කරගෙන අවසානයේදී කෙලෙස් සම්පූර්ණයෙන් නසලා උපදින්නට නියමිත ස්කන්ධයන්ගේ හේතුව දුරු කරමින් ඒ ස්කන්ධයන්ගෙන් මිදිය යුතුයි. මේ විදිහට පින්වතුනි මේ නෙක්ඛම්මය පස්වැදෑරුම්. පැවිද්ද නෙක්ඛම්මයක්, ප්‍රථම ධානයේ නෙක්ඛම්මයක්, උපචාර සහිත ප්‍රථම ධානය, ඊළඟට විපස්සනාව නෙක්ඛම්මයක්, සියලු කුසල ධර්ම නෙක්ඛම්මයක්, නිර්වාණ ධාතුව නෙක්ඛම්මයක්. මෙන්න මේ කියන නෙක්ඛම්ම පහ සඳහා නැඹුරු වෙලා ඒවා සිදු කිරීම තමයි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව. නිවනට පත්වීමේ අපේක්ෂාවෙන් පැවිද්දක් ලැබීම, ප්‍රථම ධාන ඉපදවීම, කුසල ධර්ම සිද්ධ කිරීම, විදර්ශනා වැඩීම, මේ සියල්ලම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ගණයට යනවා. ඉතින් ඒ නිසා මේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවෙන් මූලිකම අදහස තමයි කාමයන් කෙරෙන් කෙලෙස් කෙරෙන් මිදීම, පැවිද්දෙන් ඝර බන්ධණයෙන් මිදෙනවා, ප්‍රථම ධානයෙන් කාම ඡන්දයෙන් මිදෙනවා, විදර්ශනාවෙන් මෝහ, තෘෂ්ණා, දෘෂ්ටි, මාන, විචිකිච්ඡා කියන ක්ලේශ ධර්මවලින්, සක්කාය කෙරෙහි තියෙන ක්ලේශ ධර්මවලින් මිදෙනවා, සියලු කුසල ධර්මයන්ගෙන් අකුසලයන් කෙරෙන් මිදෙනවා, නිර්වාණ ධාතුවෙන් සියලු සංකතයන් කෙරෙන් මිදෙනවා. මෙන්න මේ කියන මිදීම් වලට තමයි නෙක්ඛම්මය කියලා කියන්නේ. ඒ මිදීම් දියුණු කිරීම, පුරුදු වීම, වර්ධනය කර ගැනීම තමයි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව නමින් හඳුන්වන්නේ. ඒ නිසා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව වේලාවේදී විශේෂයෙන් අපි සඳහන් කරන්නට යෙදුණු පරිද්දෙන් කාමයන්ගේ ආදීනව සිහි කරලා භවයන්ගේ ආදීනව සිහි කරලා නැවත නැවත ඉපදෙමින් මැරෙමින් යන මේ සසර ආදීනව සිහි කරලා ඒ වගේම ඒ කාමයන් කෙරෙන් වෙන්වීමට අපි සිත යොමු කරගන්නට ඕනේ. පුළුවන් අය පැවිදි වෙන්නට ඕනේ. පැවිදි වෙන්නට බැරි අය ගෘහ ජීවිතේ නමුත් ඒ නෛෂ්ක්‍රම්‍ය පුළු පුළුවන් විදිහට පුහුණු කරන්නට ඕනේ. ධ්‍යාන උපදවන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. විපස්සනා වඩන්නට ඕනේ. කුසල් වඩන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ගිහි ජීවිතයේදී පැවිද්දට කිට්ටු නෛෂ්ක්‍රම්‍ය නැත්තම් ඒකට අනුලෝම නෛෂ්ක්‍රම්‍යයක් පුරන්නට පුළුවන්. ඒ තමයි පංචශීලයට අමතරව අතිරේක ශික්ෂාපද සමාදන් වීම. පුළුවන් සමහර අය බ්‍රහ්මචාරී සීලය සමාදන් වෙනවා. සමහර අය පොයේ දවසට අටසිල් ආදී සමාදන් වෙනවා. තවත් සමහර අය ජීවිත කාලෙම අපි දන්නවා අටසිල් ආදී සමාදන් වෙමින් විකාල භෝජන ආදීන් නැටුම් ගැයීම් වලින් වැළකීලා වාසය කරනවා. ඒක බොහොම වීරියක් ඇති කෙනෙක් විතරයි කරන්න. ලේසියෙන් කෙනෙක්ට කරන්නට බෑ. නමුත් කරන්න බැරි කමකුත් නැහැ. ඉතින් Tamanට පුළු පුළුවන් විදිහට නිවාඩු දවස්වල වෙන්නට පුළුවන්, පොහේ දවස්වල වෙන්නට පුළුවන්. Tamanගේ ශික්ෂාපද දියුණු කරගෙන බ්‍රහ්මචාරී ජීවිතයක්, ඒ වගේම නැටුම් ගැයුම් ආදියෙන් වැළකිලා, ගඳ සුවඳ විලවුන් දැරීමෙන් වැළකිලා, උත්සාසයන මහාසයනයන්ගෙන් වැළකිලා, විකාල භෝජනයෙන් වැළකිලා අපිට පුළුවන් වෙනවා ඒ දවස්වල හරි උතුම් සීලයක් අනුගමනය කරන්න. ඒකත් අර කාමයන්ගෙන් යම් පමණකට වෙන්වීමක්. සියල්ලෙන් සියල්ල ගරබන්ධනය කඩ නොකිරීමක් වුණාට යම් ප්‍රමාණයකට වෙන්වීමක්. එයත් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවක්. ඉතින් අද දවසේ බොහෝ දෙනා වෙසක් පුන් 15ක් බොහෝ දවසේ සිල් සමාදන් වෙලා ඉන්නේ. ඒ සිල් සමාදන් වෙන හැම දිනාම හිතන්නට ඕනි මගේ මේ අට සීල සමාදානය, උපෝසත සීල සමාදානය නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවක් වේවා. අද දවස මුළුල්ලේම මේක ආරක්ෂා කරන්නට ඕනි. දවස මුළුල්ලේම සිල් ගරගෙන ආරක්ෂා කරනවා කියන්නේ පහුවදා අරුණ වෙනකන් සිල් සමාදන් වෙන්නට ඕනි. සිල් පවාරණය කරලා මැදදී විකාල භෝජන ආදිය කරොත් ඒ සීලය පරිපූර්ණ නැහැ. ඒ උපෝසත සීලය පරිපූර්ණ උපෝසතයක් නෙවෙයි. පරිපූර්ණ උපෝසතයක් හෝ අර්ධ උපෝසතයක් වෙන්නට නම් පහුවදා අරුණ වෙනකම් මේ ශික්ෂාපද ටික රකින්නට ඕනේ. එහෙමයි ඒක පරිපූර්ණ වන්නේ. අද දවසේ අරුණ ඉඳලාම හෙට දවසේ අරුණ වෙනකන් රැක්කොත් ඒක පූර්ණ උපෝසතයක්. අද දවසේ මධ්‍යාහනයේ ඉඳලා ඊට දස්සේ දවසේ අරුණ වෙනකන් රැක්කොත් ඒකට කියනවා අරද උපෝසතේ කියලා. එහෙම නැතු අද දවසේ උදේ සමාදන් වෙලා හවස 4ට 5ට සිල් පවාරණය කළොත් ඒකෙන් අරද උපෝසතේ වෙන්නේත් නැහැ, පූර්ණ උපෝසතේ වෙන්නේත් නැහැ. ප්‍රයෝජනයක් නැතුව නෙවෙයි කුසල්සිත වර්ධනය වෙන නිසා. නමුත් උපෝසත සීලය පරිපූර්ණ වන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පිරීම වශයෙන් පොයේට අටසිල් ගන්නවා නම් නැත්තම් පොයේට පෙර දින පසු දින වශයෙන් දවස් 3ක් අටසිල් ගන්නවා නම් ඒ පින්වතුන් ඒ සම්පූර්ණ දවසම ඒ සීලය සමාදන් වෙන අදිෂ්ඨාන කරගන්නට ඕනේ. එතකොට තමයි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව හරියට පිරුවවෙන්නේ. ඉතින් මේ විදිහට මේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සම්බන්ධයෙන් හැඳින්වීමක් තමයි අද මේ වෙසක් පුන් 15ක් පොහොව දවසේදී අපි සිද්ධ කළේ. ඉදිරියේදී අපි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ තියෙන එක එක පැතිකඩවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් හිත දියුණු කර ගැනීම, මහා බෝධිසත්වයන්ගේ නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, සමහර ශ්‍රාවකයන් වහන්සේලාගේ ඒ කර අතහැරීම් සියල්ල ක්‍රමානුකූලව අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන් කල්පනා කරන්නට ඕනේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ඇසලපුන් 15ක් පොහෝ දවසේදී මෞකුස පිළිසිඳගෙන දසමසක් ඇවෑමෙන් වෙසප්පුන් 15ක් පොහෝ දවසේදී ලුම්බිනි සාල වනෝද්‍යානයේදී මනුලොව එළිය දුටුවා මායා දේවියගේ කුසෙන්. ඉන් පසුව තමන් 29 අවුරුද්දක් ගෘහ ජීවිතයේ ගත කරමින් සිට යසෝදරා දේවිය රාහුල කුමාරයා වැදූ දවසේදී මේ සියලු කම් සැපයන් අතහැරලා තමන්ගේ ඉරිදු තුනට තිබිච්ච මාලිගා තුන, තමන්ට ලැබෙන්න තිබිච්ච රජකම, දෙමව්පියන්, ඒ වගේම බිරිඳ, ඒ වගේම 40,000ක් පමණ වූ තමන්ගේ 18,000ක් 28,000ක් තරම් වූ තමන් 18,000ක් තරම් වූ තමන්ගේ බිරිඳෑවරුන්, ඒ වගේම තමන්ගේ පුත්‍රවන සහ සතර මහා නිධානී ආදී වූ මේ සියලුම සම්පත් අතහැරලා තමයි තමන් ඇසලපුන් 15ක් පොහෝ දවසේ නෛෂ්ක්‍රම්‍ය සිදු කරේ. ඒකට කියනවා මහා විනිෂ්ක්‍රමණය කියලා. ඒ මහා විනිෂ්ක්‍රමණය කියන්නට හේතුව ඒ තමයි මහා බෝධිසත්වයන් විසින් අවසාන වතාවට ගෘහ ජීවිතයේ අතහරිමින් සිදු කරන නෛෂ්ක්‍රම්‍යයන් අතර උසස්ම නෛෂ්ක්‍රම්‍ය. ඒ අන්තිමාත්ම භාවයේදී දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂ කයක් ඇතිව සියලු සම්පත්තීන්ගෙන් ආඩ්‍යව ප්‍රඥාවේ පරතරයට පැමිණි භවාංගයක් ඇතිව උප්පත්තිය ලැබලා සියලු ගුණයන්ගෙන් ආඩ්‍යව සෑම දෙනාගේම ප්‍රසාදයට ජනාදරයට පාත්‍ර වෙච්ච රජකම ලබන්නට සුදුසුකම් තිබිච්ච උත්තමයෙක් ලෙස මේ සියලු සම්පත් අලුයමලෝ කෙලපිඩක්සේ අතහැරලා පැවිද්දට පත්වීම තමයි ඒ උසස්ම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව. ඉතින් උන්වහන්සේ මහාබිනිෂ්ක්‍රමණය කොට සය අවුරුද්දක් ඇවෑමෙන් තමයි අදවන් වුන් 15ක් පොහෝ දවසේදී වෙසක් පොහොය දවසකදී සම්මා සම්බුද්ධත්වේ සාක්ෂාත් කරන්නට යෙදුනේ. ඉතින් බෝධිසත්ව අවදියේදී මහා ජනකාදී වූ ආත්ම භාවවලදී තමන් වහන්සේ සියලු සම්පත් අතහැර නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව පූර්ණය කරන්නට යෙදුනා. ඉතින් උන්වහන්සේගේ ආදර්ශය අරගෙන අපිත් අපට හැකි පමණින් පැවිදි වෙනවා නම් පැවිදි වෙමින් සමත ප්‍රථම ධ්‍යාන උපදවනවා, සමත භාවනා වඩමින්, විදර්ශනා වඩමින්, පුළුවන් විදියට කුසල ධර්ම දියුණු කර ගනිමින් නිර්වාණය අධිගමනය කිරීමට තමන්ගේ සිත කාමයන්ගෙන්, ක්ලේශයන්ගෙන්, භවයන්ගෙන් දුරස් කරමින් ඒ කෙරෙහි අපේක්ෂා අතහරමින් නිර්වාණ ධාතුව නම් වූ මහා නෛෂ්ක්‍රම්‍යයටම යොමු සිත් ඇතිව ගුණධර්ම පූර්ණය කරගන්න අදිෂ්ඨාන කර ගනිත්වා සෑම දෙනාටම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව හොඳින් පූර්ණය කරගන්නට ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ වෙසක් පුන් 15ක් පොහෝ දවසේ මේ ධර්ම දේශනාව සිදු කරන්නට දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දිලෝ දිසානායක මැතිණිය විසින්. විශේෂයෙන්ම මිය පරලොව යන්ට යදුණු තමන්ගේ මුත්තනුවන් සීයලා දෙදෙනා වන ලොකුගේ ඒබ්‍රහම් පෙරේරා සහ දිසානායක මුදියන්සේලාගේ සියාතු කියන ඒ මුත්තනුවන්ටත් සහ ඊට පස්සේ ආච්චිලා දෙන්නා මුහන්දිරම් ගෙදර පොඩි නෝනා සහ අධිය අධිකාරී මුදියන්සේලාගේ උක්කුමැණිකා යන මේ සියලුම මුත්තනු මිත්තණියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනාම තමන්ගේ මිනිපිරියක් විසින් සිදු කරවන්ට යදුනා වූ මේ කුසල කර්මය අනුමෝදන් වීමෙන් ඉන්නා වූ භවයන්හි සුවපත් භාවයට පත්වී සසර වසනාතුරාවට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා සුවසේ පාරමී සපුරා නිවනින්ම සැනසෙත්වා සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. යුද හමුදාවේ ජයසිකුරු මෙහෙයුමේදී අවුරුදු 21 මිය ගිය අජිත් ප්‍රියන්ත පෙරේරා මාමාටත්, ලොකු මාමා ලොකුගේ ආර්යරත්න පෙරේරා, ලොකු අම්මා ලොකුගේ ස්වර්ණලතා පෙරේරා ඇතුළු මිය පරලොව ගිය සියලු ඥාතීන් සහ පින් බලවපොරොත්තුවෙන් වෙන සියලු සත්වයන් මේ පින් අනුමෝදන්ව භවගමන සුවපත් කරගෙන නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තමන්ගේ පවුලේ සුජීවත්ව විසෙන පවුලේ සෑම දෙනාටම තෙරුවනේ ආශිර්වාදේ ලැබේවා. ධර්ම මාර්ගයේ හමුවන ස්වාමින් වහන්සේලා ඇතුළු පින්කම් සිදු කරන උපකාර කරන සියලුම පැවිදි සහ ගිහි කල්යාණ මිත්‍රයන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. ලෞතුරා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන සියලු බෝධිසත්වවරුන්ට සුවසේම පාරමී දම් පූර්ණය කර ගැනීමට ශක්තිය වීරිය ලැබේවා කියන උසස් ප්‍රාර්ථනාවත්, ඒ වගේම නිවන් පිණිසම හැම දෙනාටම මේ කුසල් උපකාර වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඉතින් අපි ආශිර්වාද කරනවා ඔස්ට්‍රේලියාවේ පදිංචි ඩිලෝ දිසානායක මැතිණියට, ඉතින් මහා සංඝරත්නයට, විශේෂයෙන් අපටත්, ඒ වගේම අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ ස්වාමින් වහන්සේලාටත්, තවත් බොහෝ සෙනසුන්වල මහා සංඝරත්නයටත් බොහෝ කාලයක පටන් අපෝපකාර කරමින් අනුග්‍රහ කරමින් බොහෝ දායක දායිකාවන් ඒ සඳහා යොමු කරවමින් කටයුතු කරන ශාසන ලැබී මැතිණියක්. ඉතින් එතුමියගේ ඒ සියලුම ශාසනික කටයුතු තව තවත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. බොහෝ සෙයින් ධර්ම ප්‍රචාරණ කටයුතු තුල නියැලෙමින් නිවැරදි තේරවාද ධර්මය ලෝකයේ තුර ප්‍රචාරණය කිරීමට තමන් සම්පූර්ණයෙන් අපකප වෙමින් ඒ සඳහා කටයුතු කරනවා. ඉතින් ඇයගේ සියලුම ධර්මකාමී අදහස් සමර්ධ වේවා, ශාසනික සේවයේ තව තවත් සිදු කර ගන්නට ලැබේවා. තමන් ප්‍රාර්ථනා කරන පරිද්දෙන්ම සංසාරේහි ගුණධර්ම පූර්ණණය කරගෙන ප්‍රාර්ථනීය පරිද්දෙන් නිවනින්ම සැනසෙන්නට මේ කුසල සම්භාරයටත් හේතුපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දිලෝ දිසානායක මැතිණියගේ ධර්මශ්‍රවණය කළ හැම සියලු දෙනාගේම නමිම්මිය පරලොවගේ ඥාති වර්ගයා පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනීය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්ම ආරක්ෂක වූද ලෝකපාලක වූද මෙම සෙනසුනට වහන්සේලාට අධිග්‍රහිත වූද සම්්‍යත් දෘෂ්ටික දිව්‍ය රාජ්‍ය මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවණින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතාහිත මෙදා සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර අමා මහ නිවණින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට දායකත්ව දරුවා වූද, ආරාධනා සිද්ධ කළා වූද, ප්‍රචාරණය පටිගත කිරීම සිද්ධ කළා වූද, ධර්ම ශ්‍රවණය කරා වූද, අද දවසේදී වෙසප්පුන් 15ක් පොහෝ දවසේදී උපෝසත සීලය සමාදන් වී කටයුතු කරන්නා වූද, ධර්ම ශ්‍රවණය කළා වූද හැම සියලු දෙනාටම මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කේන රැකී රක්ෂා කටයුතු, ගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රය සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්යක් ප්‍රාර්ථනා සමර්ධ වේවා. උපනුපා සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙර පස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන් ආත්ම භාවයන් හිදී දෙවි මිනිස්සාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානීය සම්මා දිට්ඨිය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේශනසේ පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. ගාථා කියා දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු.